ਤਕਰਾਰ ਕਰਕੇ ਹੋਰ ਵਗੈਰਾ ਪਤਾ ਨਹੀਂ
මොකටද චතුරාර්ය සත්‍ය ගලපගන්නේ මොනවටද
මාර්ග
සත්‍ය
කියන වඩනකොට
මාර්ගයේ වඩනවා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමම තමයි මාර්ගයේ පටන් ගන්න නම් චතුරාර්ය සත්‍ය ගැන දැක්මක් ඕන මාර්ගය කියලා අදහස් කරන්නේ දැන් මාර්ග දෙකක් තියෙනවා එකක් තමයි මාර්ගය කියලා දේශනා කරන්නේ ආර්ය ෂ්ටාංගික මාර්ගයනේ නේද ආර්ය ෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නෙ මොකෙන්ද සම්මා දිට්ටි සම්මා දිට්ටි සම්මා සංකප්ප ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ විදිහටනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ නේද? ඒකට සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මතක තියාගන්න සම්මා දිට්ඨිය ඇති වුණොත් තමයි ඉතුරු මාර්ගාංග හටගන්න පුළුවන්. සම්මා දිට්ඨිය වැරදුනොත් මිච්ඡා දිට්ඨිය නම් ඉන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැහැ. නේද? සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? පළවෙනි දේ තමයි හරි දැකීම. හරි දැකීම නැත්නම් මාර්ගයක් වඩන්න බෑ නේද? ඈ? සම්මා දිට්ඨිය. එතකොට පළවෙනි හරි දැකීම වෙන්න ඕන අපි පව් කරන්න හොඳ නෑ පින් කරන්න ඕන. ඇයි? පව් කළොත් මොනවද වෙන්නේ?
දුගතිය.
දුගතිය විපාක නරක විපාක එන්නේ නේද? හොඳ විපාක එන්නේ නැහැ නේ පව් කරලා. නේද? කරන පව් වලට විඳවන්න වෙනවා. කවුද විඳවන්නේ? තමන්. වෙන අය විඳවන්නේ නැහැ. තමන් පවක් කළා නම් ඒක තමන්. නේද? තමන් පිනක් කළා නම් කාටද ඒක? ඒකත් තමන්. හරි? එතකොට පව් කරන්න එපා පින් කරන්න පුළුවන් තරම් පින් කරන්න. දැන් ඕක කරන්නත් හරි දැකීමක් තියෙන්න ඕන නේද? පින් පව් ගැන විශ්වාසයක් තියෙන්න ඕන නේද? ඔව්. අන්න ඒ දැක්ම එක සම්මා දිට්ඨියක්. හරි දැකීම. නේද? ඒ දැකීම තියන අය පව් කරන ඒවායින් වළකිනවා පින් කරන්න උත්සාහ කරනවා. දැන් මිත්‍යා දෘෂ්ටි ඉන්න කෙනාට ඒකත් බැහැ. නේද? ආයතවට ඔන්න මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන් ඒ සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් හරි දැකීම. මොනවාද? පව් කිරීම පුළුවන් තරම් අඩු කරන්න ඕන. පුළුවන් තරම් වැඩිපුර පිං කරන්න ඕන. නේද? ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙම කරන්නේ? පව් නොකර පිං කරන්න උත්සාහ කරන්නේ මොකටද? දුක් විඳින්න අකමැති හින්දා නේද? පව් කළොත් විඳින්න වෙන්නේ මොනවද? දුක්, දුගති. නේද? අපායේ යන්න වෙනවා, പ്രേත ලෝකේ යන්න වෙනවා. ඈ? තිරිසන් ලෝකේ යන්න වෙනවා නේද? නරක තැන්වල උත්පත්ති ලැබනවා, ඊළඟට මනුෂ්‍ය ලෝකේ ඉපදුණත් ලැබෙන්නේ දුක්, නරක විපාක. නේද? ඉතින් දුක් විඳින්න කැමති නැති හින්දා මොකද කරන්න ඕන? පින් කරන්න ඕන පුළුවන් තරම්. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ පුළුවන් තරම් පින් කරන්න. මොකද? එහෙම නොකළොත් එහෙම දුක් විඳින්න වෙන්නේ. පින් කළේ නැත්තම් විපාක දෙන්නේ තමන්ගේ පව් ටිකනේ. නේද? ඒක පව් විපාක දෙනකොට සැපයිද දුකයිද? දුකයි. දැන් දුකේ වැටෙන්න කැමති නැත්තම් මොකද කරන්න ඕන? පින් දහම් වල යෙදෙන්න ඕන. නේද? ඔන්න ඔය දැක්ම එනකොට ඒක එක සම්මා දිට්ඨියක්. ඒ සම්මා දිට්ඨියෙන් පුළුවන් මේ ලෝකේ ජීවිතේ යහපත් කරගන්න. මේ ඉපදී ඉපදී මෙරි මෙරි යන ජීවිතය යහපත් කරගන්න පුළුවන්. දුක් විඳීම අඩු කරලා හොඳ විපාක ලැබීම වැඩි කරගන්න පුළුවන් නේද? එතකොට එහෙම කෙනෙකුට තමයි සුගතියට යනවා නම් යන්න පුළුවන්කම තියෙන්නේ. ඔය දැක්මවත් නැති කෙනාට සුගතියට යන්න බෑ. සුගතිය කියන්නේ මොකද්ද? මනුෂ්‍ය ලෝකෙ වෙන්න පුළුවන්, දිව්‍ය ලෝක 6 වෙන්න පුළුවන්, සදෙව් ලෝකෙ, බ්‍රහ්ම ලෝක වෙන්න පුළුවන්. හරි. එතකොට ඒවට යන්න පුළුවන්කම තියෙන්න නම් ඔය දැක්මවත් තියෙන්න ඕන. ඔය දැක්ම නැති කෙනාට දිව්‍ය ලෝකෙ යන්න බෑ. ඈ? නැත්තම් මනුෂ්‍ය ලෝකෙට එන්න බෑ. කොහෙද යන්නේ එතකොට? ඉතුරු වෙන්නේ සතර අපායේ තමයි. නේද? ඉතින් පව් කරන කෙනා සතර අපායේ යනවා. මේ පින්පව් ගැන අවබෝධයක් නැති කෙනා. ඒකට පින්පව් ගැන එන අවබෝධයේ තියෙන හරි දැක්මට කියනවා සම්මාදිට්ඨියට කියනවා මන සම්මාදිට්ඨියද? මේ කර්මඵල ගැන දැනගන්න සම්මාදිට්ඨිය. ඒකට කියනවා කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඒකට මුලින්ම ධර්මයක් අහන කෙනාට පහළ වෙනවා කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඒකට කම්මස්ස කතා සම්මාදිට්ඨියේ ප්‍රයෝජනේ මොකද්ද? දුක් විපාක අඩු කරලා සැප විපාක වැඩි කරනවා. ඇයි? තමන් කරන පව් අඩු වෙලා පින් වැඩි කරනකොට නේද? ඒ කරන දේවල් වලටනේ විපාක ලැබෙන්නේ. එතකොට මේ ලෝකේ මෙරි මෙරි ඉපදී ඉපදී යන ජීවිතේ දුක් විඳින ටික අඩු කරලා සැප විඳින මට්ටමට ගේන්න පුළුවන්. ඒ ඕක විතරක් නෙමෙයි බුදු කෙනෙක් පහළ වෙන්නේ කියා දෙන්න. ඈ? දැන් වේදේ අනිත් ආගම් ශාස්ත්‍රවරුත් කියා දෙනවා. ඕගොල්ලෝ පව් වැඩ කරන්න එපා, නරක වැඩ කරන්න එපා. එතකොට අපාගත වෙනවා. දිව්‍ය ලෝකේ යන්න නම් මොකද කියන්නේ? හොඳ දේවල් කරන්න. නේද? තමන්ටයි අනුන්ටයි යහපතක් වෙන හොඳ දේවල් පුළුවන් තරම් කරන්න. ඒක කියනවා ක්‍රිස්තියානි ආගමෙත් කියනවා මුස්ලිම් ආගමෙත් කියනවා හින්දු ආගමෙත් කියනවා. ඈ? එතකොට බෞද්ධයන්ට විතරද දිව්‍ය ලෝකේ යන්න පුළුවන්? බෞද්ධයන්ට විතරද මනුෂ්‍ය ලෝකේ උපදින්න පුළුවන්? නැහැ. කාටද පුළුවන් වෙන්නේ? තින් කරන අය. තමන්ගේ ලේබලේ නෙමෙයි මං බෞද්ධ කියන එක නෙමෙයි බලන්නේ. ඉන් ගොඩක් කරලා නම් හොඳ තැනක උපදින්න පුළුවන්. බෞද්ධ වුණාට කරන්නේ පව් නම් කොහෙද යන්නේ? සතර අපායි. මම බෞද්ධ කියලා බේරෙන්න බෑ. මම බුද්ධාගමේ වෙලානේ ඉපදුනේ. ඒ හින්දා අපාගත වෙන්නේ නැහැ කියලා හිතන්න බෑ. මොකද මං කරන පින් පව් වලට තමයි විපාක තියෙන්නේ නේද? ඒකට ඕක තේරුම් අරන් කෙනෙක් පින් දහම් වල යෙදෙනවා නම් එයාට ඔන්න ඒවයි විපාක හොඳ විපාක ලැබෙන්නේ. ඈ? ඒ ටික පැහැදිලිද? හැබැයි මෙහෙම එකකුත් තියනවා. දැන් හොඳ වැඩ කළාටම දිව්‍ය ලෝකේ හරි මනුස්ස ලෝකේ හරි යන්න පුළුවන්ම කියලා සහතිකේකුත් නැහැ. ඈ? මරණ මොහොතේ සිහියට එන දේ අනුව තමයි ඊළඟ උපත සිදුවෙන්නේ. ඈ? දැන් ගාත් පින් වැඩ කරනවා දානමයි දෙන්නේ. ඈ? නේද? ගාත් පින් කරනවා. ඒ වුණාට මරණ මොහොතේ කවුරු හරි බැනපු එකක් මතක් වුණොත් එහෙම කොහේ යයිද? දුගතියේ. නේද? සුගතියට යන්න හම්බ වෙන්නේ නැහැ. මම හැමදාම භාවනාවට ආවා කියලා හරියන්නේ නැහැ. ඒ හින්දා තමයි මම කියන්නේ මේකට හැමදාම ආවට වැඩක් නැහැ. මට වණින්න එපා දිව්‍ය ලෝකෙ යන්න බැරි වුණා කියලා. තමන්ගේ අවසන් මොහොතේ සිතට අරමුණු වෙන දේ අනුව තමයි ඊළඟ උත්පත්ති. හරි. එතකොට සාමාන්‍යයෙන් අපිට සිහි වෙන්න වැඩිපුර අවස්ථාව තියෙන්නේ අපි වැඩිපුර යෙදෙන ඒවා. නේද? හැමදාම බණ අහන, ධර්ම සාකච්ඡා කරන, ඒවා යෙදෙන කෙනෙකුට ඉතින් ඒකක්ම තමයි මතක් වෙන්නේ. ඈ? එහෙම නැත්නම් ඉඳලා හිටලා බණක් අහන කෙනෙකුට ඕක මතක් වෙයි කියලා හිතන්න අමාරු. නේද? මාසයකට සැරයයි නම් මේව ගැන හොයන්න. ඉතුරු දවස් 29ම කරන්නේ අනිත් පේ. ඒකට අර එක දවසක් කරපු එකද මතක් වෙන්නේ දවස් 29ක් කරපු දෙයක්. වැඩිපුර අවස්ථාව තියෙන ඉතුරු දවස් වල කෙරුණ දෙයක් මතක් වෙන්න නේද සිහියට. ඈ? එතකොට අපි නම් වැඩි ඈතකට යන්න නැතුව ඊයේ දවසේ ගැන මතක් කරලා බැලුවා. තමන්ගේ ඈ ඊයේ දවස අද දවස නම් ඉතින් උදේ ඉඳලා මේ හොඳ අරමුණු භාවනාවේ යෙදෙනකොට නේද? ඒ අතරෙත් ඉතින් තරහ සිත් එහෙම ඇති කරගන්න පුළුවන්. ඈ දැන් අපි ඊයේ දවස ගත්තොත් තමන්ගේ කොච්චර කුසල් සිත් හැදෙන්න ඇද්ද කියලා තමන් හිතලා බලන්න. කුසල් සිද්ද වැඩිපුර හැදුනේ අකුසල් සිද්ද කියලා හිතලා බලන්න. කොහොමද බලන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද හැදුනේ කියලා? කොහොමද ඒවා වෙන් කරගන්නේ? අකුසල් සිතක් කියන්නේ මොකක්ද? කොහොමද අඳුරගන්නේ? ලෝභයක් මුල් වෙලා හිතක් හැදුනා නම් ඒක කුසල්ද අකුසල්ද? අකුසල්. ද්වේෂයක් තරහවක් මුල් වෙලා හිතක් හැදුනා නම් ඒක කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. නේද? අපි ওই දෙකෙන් විතරක් බලමුකෝ මෝහය පැත්තක තියලා. ඈ? ලෝභයයි ද්වේෂයයි හොඳට දැනෙනවනේ නේද? තරහ ගිහියේ හිතක්ද නැත්නම් ඇලීම් පැත්තෙන් හැදුන හිතක්ද? දැන් හිතලා බලන්න ඔය හිද්ද වැඩිපුර හැදිලා තියෙන්නේ නැත්නම් අලෝභ අදෝස සිද්ද. ඒවට කියනවා අපි කුසල් සිත් කියලා නේද? අලෝභයයි අදෝසයයි. ඒ වගේ හිත් හැදෙන්නේ මොන වෙලාවකද? උදාහරණයක් කියනවා. භාවනා කරන වෙලාවල හැදෙනවා. දානයක් වෙන කෙනෙකුට අපි හිතමු හිඟන මනුස්සෙකුට හරි කමන්නේ කෑම ටිකක් හරි මොනවා හරි දෙන්න හිතුණා. දැන් දෙන්න හිතෙන වෙලාවේ තරහ හිතක්ද තියෙන්නේ? නැහැ. ඒ මනුස්සයා එක්ක තරහක් නැහැ නේද? ලෝභ සිතක් තියනවද Taman දෙන දේ ගැන? නැහැ. එහෙම වුණොත් දෙන්න බෑ. නේද? ඒ ලෝභ සිත් එනවා. ඒතකොට පොඩ්ඩ අඩු කරනවා දෙන්න හදන ටික. මුලින් මේක දෙන්න හිතුණා නෑ ඔච්චර දෙන්න ඕනේ කියලා අඩු කරනවා. ඒ අඩු කරන්නේ මොන හිතෙන්ද? ලෝභ සිතෙන් නේද? එතකොට අන්න ඒ මොනවා හරි දෙන්න හිතුණ වෙලාවේ නම් අලෝභ අදෝස නේද? දැන් ඊයේ දවස තුල හැදුන හිත ටික බැලුවොත් වයින් කොයි ගොඩටද දාන්න පුළුවන්? දැන් ගෙදර කාට හරි මොනවා හරි ආ පුතාට මොනවා හරි කෑමක් හදලා දෙන්න ඕන කියලා හිතුණොත් එතන කුසල්ද අකුසල්ද? කුසලය. ඇලීමක් මුල් වෙලාද ඒ වැඩ ටික කළේ? අලෝභ සිතකින්. ඇලීමක් මුල් වෙලා නේද? තමන් බොරු කියලා හිත සනසගත්තට වැඩක් නැහැ. මේක ඇත්ත තත්ත්වේ බලන්න ඕන නේද? ඇලීම මුල් කරගෙන නේද කරපු හැමදේම කරලා තියෙන්නේ. කාට හරි නෙමෙයි මං ඇහුවේ. තමන්ගේ ගෙදර මේ මේ කෙනෙක්. ඇලීමක් මුල් වෙලා නේද?
ඇලීම මුල් වෙලා.
මල් අත්තක් ගිහින් හිටෝ ගන්න හිතෙනවා ගෙදර. ලෝභයක් මුල් කරගෙනද අලෝභයක් මුල් කරගෙනද? දැන් තමන්ගේ නුවණින් හිතන්න මේවා ලෝභ දේශ සිද්ද අලෝභ දෝෂ සිද්ද ඒක තමයි. දැන් තමන්ට පුළුවන් හිතා ගන්න. දැන් මේ හිතේ තියෙන්නේ ලෝභයක්ද අලෝභයක්ද? පූජා කරන්න හිතුණා නම් ඉතින් ලෝභයක් නෙමෙයි අලෝභයක්. මං අහන්නේ මල්ලත්ත අරන් ගිහිල්ලා ගෙහින් හිටෝනකන් ඇති උනේ ලෝභ සිද්ද අලෝභ සිද්ද දෙකම. ඒක තමයි. ඉතින් චේතනාව දැන් අඳුර ගන්න. ඒකේ තියෙන්නේ ලෝභද අලෝභද? දැන් මේ තමන් කැමති දේද අකමැති දේද කියන එක නෙමෙයි. මේ හිතේ මුල මූලය ලෝභයක්ද අලෝභයක්ද? නැත්තම් ද්වේෂයක්ද අදෝසද? තරහද මුල්ලුනේ? දැන් මේ මේ මගෙන් අහලා මේක පින්දපව්ද කියලා දාගන්න නෙවෙයි. තමන් කරපු දේ මේ බලන්නේ. හරි. ඒකට ධර්මය දීලා තියෙනවා. ඉතින් මේකේ මුල් වෙලා තියෙන්නේ ලෝභ දේශ මුල් වෙලා නම් ඕවට කියන අකුසල් සිත් කියලා. අලෝභ දෝෂ මුල් වෙලා නම් මේ සිත් ටික හැදුනේ ඒවා කුසල් සිත්. හරි. මේ කාටවත් බනින්නවත් මොකක්වත් නෙමෙයි. තමන්ගේ ඊයේ දවසේ හැදුන හිත් ටිකෙන් නිකමට බලන්න කීයක් කුසල් සිත් ඇති වෙන්න ඇද්ද? අකුසල් සිත් කොච්චර ඇති වෙන්න ඇද්ද? අපි ওই දෙක තරාදී පඩි දෙකට දෙපැත්තට දැම්මොත් දැටි දෙකට කොයි පැත්තද බර වෙන්නේ?
කුසල් පැත්තට බර.
ලෝභ දේශ මුල් වෙලා හදපු හිද්ද වැඩි ඊයේ දවස තුල. නැත්තම් ඔය දානමය සිතක් අලෝභේ. අදෝසේ මුල් වෙලා හැදුන හිත් කොච්චර තියනවද? ලෝභ දේශ දැන් කෑම උයන්න හදපු හිත් ටික ඔක්කොම තමන් තේරුම් ගන්න මොනවද කියල. නෑ මම මේ මේවා කරන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. දැන් ඊයේ දවසේ ටික වෙලා ඉවරනේ. දැන් අපිට වෙනස් කරන්න බෑ. දැන් මේ බලන්න කියන්නේ උන දේ වැඩිපුර තියෙන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද. කොහොමද ඒක බලන්නේ? ඒ හිතේ මුල්ුණේ ලෝභ දෝෂද අලෝභ දෝෂද? එච්චරයි. මං අහන්නේ හේතු අහන්නෙත් නෑ. එහෙම උනේ ඇයි කියලා ඒවා අහන්නෙත් නෑ. මට වැඩකුත් නෑ. මං කිව්වේ මම නෙමෙයි ඕක ඩිසයිඩ් කරන්නේ. ආ ඔකට එන විපාකෙ. නේද? ඔව් තමන් කරපු දෙයට තමන්ට හම්බ වෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් කරන්න දෙයක් නෑ. ඔව් තමන් එකතු කරගත්තා නම් තමන්ට කවුරුවත් දෙන දෙයක් නෙමෙයි මේක. නේද? ඉතින් නිකමට මේ බලන්න ඊයේ තමන් හදපු ටික වැඩිපුර තියෙන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද. ඒ අද දවස තුලත් බලන්න පුළුවන්. අද උදේ වරුව තුල හැදුනේ මේ වෙනකන් වැඩිපුර අද නම් සතුටුයි නේ. ඊයේ ගැන හිතුවත් සතුටු වෙන්න පුළුවන්ද ටිකක් බය හිතෙනවද? ඉතින් මේ ඔව් මං ඉතින් හේතු නිමෙයි අහන්නේ. ඒ දවස තුල හැදුන දේ කොයි පැත්තටද අපිට දාන්න පුළුවන්? ඕක තව විදියට හිතත හැකි. ඒක අපිට සිහි වුණොත් මරණ මොහොතේ අපි සුගතියක ගිහින් උපදීද දුගතියක වේයි? අර උයන පිහන දේ ගැන මතක් වුණා කියලා හිතන්න මම මෙන්න මේ කෑම ඉව්වා. හඳ රසට ඉව්වා. මරණ මොහොතේ ඕක සිහිපත් වුණොත් සුගතියක යයිද දුගතියක?
දුගතියට
යන්නේ. ඔය දැන් මේ අපිට හිතෙන විදිහ නෙමෙයි ධර්මය එක්ක බලන්න.
දුගතියට යන්නේ.
මේ ධර්මයේ කියලා තියෙන්නේ ලෝභයක් මුල් වෙලා හිතක් හැදුනොත් ඕක කුසල්ද අකුසල්ද?
අකුසල්.
අකුසලේ විපාකේ සුගතිගත වෙනවද දුගතිගත වෙනවද? නැත්තම් සැපද්ද දෙන්නේ දුකද්ද දෙන්නේ? දුක. ඒ අපේ මුල් වෙලා තියෙන ලෝභය නම් ඒක අකුසලයක්. ඒකට ලැබෙන්නේ දුක් සහිත විපාකේ. අලෝභයක් නම් මුල් වෙලා තියෙන ආදෝෂයක් නම් ඒක හොඳ කුසලයක්. ඒකට විපාකේ හොඳ විපාකේ සුගතියන්න පුළුවන් වෙනවා. නෑ මං කරන්න ඕන දේවල් ගැන මොකුත් කියන්නේ නෑ. ඒක තම තමන් කැමති දෙයක් කරගන්න. මං කියන්නේ ධර්මයට අනුව කියලා
තියෙනවා.
මම කියන්නේ දැන් අද ගෙදර ගිහින් උයන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. අනිත් අයට කන්න දෙන්න එපා බඩගින්නේ ඉන්න කියලාත් නෙමෙයි මේ කියන්නේ. එහෙමයි. කුසල් සිත් කළත් එහෙමයි, අකුසල් සිත් කළත් එහෙමයි. දැන් බලන්න ඕන අපි කරලා තියෙන්නේ වැඩිපුර කුසල්ද අකුසල්ද? ඔය දැන් පවතිනවා නෙමෙයි. ඉතින් කුසල් සිත් වැඩිපුර කරලා නම් Tamanta අරමුණු වෙන්න, ඒ කියන්නේ කුසල විපාක වැඩි. ඒ වගේම තමයි අකුසල් සිත් නම් වැඩියෙන් හදලා තියෙන්නේ, අකුසල් විපාක වැඩි. ඒක ඉතින් කාටවත් වෙනස් කරන්න බෑ. නේද? තමන් එකතු කරන දේවල් තමයි තමන්ට හම්බ වෙන්නේ. ඒ වෙන කෙනෙක්ට හේතු කිව්වට වැඩක් නෑ. නේද? තමන්ගේ හිත වැඩ කරන ඒ එකතු කරන වට තමයි අපි සංස්කාර කියන්නේ. නේද? පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර නැත්නම් සංකාර. ඒකට පින්නම් කලේ ඒවට හොඳ ප්‍රතිඵල තියෙනවා. අපුඤ්ඤාබිනම් ඒවට නරක ප්‍රතිඵල තියෙනවා. ඒ කැමැතිද නැද්ද කියන එක මත නෙමෙයි. නේද? තමන් කරන දේවල් වලට ප්‍රතිඵල තියෙනවා. ඒ හින්දා තමයි බුදු කෙනෙක් මේ සත්වයා ගැන බොහෝම අනුකම්පා හිතිලා, මේ දුක් විඳින සත්වයා ගැන අනුකම්පා හිතිලා කියනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියලා. කුසල් වැඩි දියුණු කරගන්න සියලු පව් වලින් වළකින්න බෑ නේද? මේ දුක් විඳින සත්වයා ගැන අනුකම්පාවෙන්මයි බුදු කෙනෙක් ඕක දේශනා කරන්නේ. හරි. හේතු කිව්වට වැඩක් නෑ. මම මේ පව කළේ මේ හින්දා. නේද? ඒ හින්දා හරි ඒ පව කළා නම් ඒකේ විපාකෙත් විඳින්න. විපාකෙ ටිකක් අඩු වෙන්න පුළුවන් මේ වනාට. ඔව්. ඒක තමයි මේ කියන්නේ. ඉතින් වැඩි වැඩියෙන් කුසල් නැත්තම් පින් කෙරෙනවා නම් ඉතින් හොඳ විපාක වැඩි. වැඩි වැඩියෙන් පවුණම් කරන්නේ අකුසල් නම් කරන්නේ නරක විපාක වැඩි. ඒ තම තමන්ට අයිතිය තියෙනවා මොකද්ද කරන්න කියන එක. ඒවා කාටවත් බයි එහෙම කරන්න නෙවෙයි. තමන් කරන දෙයට තමන්ට විපාක ලැබෙනවා. ඒකට වෙන කෙනෙක් පලි නැහැ. නේද? තමන්ට හම්බ වෙන විපාක කවුරු කරපු ඒවටද හම්බ වෙන්නේ? තමන් කරපු ඒවට. ඒකට හේතු කියලා වැඩක් නැහැ. ඈ? මම මේ හිඳයි මේ පව කළේ කියලා ඉතින් කිව්වට ටිකක් එහෙම බේරෙන්න බෑ. ඒ හිත හිත රවට්ට ගැනීම.
එනනම් අර රාහුල හඳුරේ
වෙනවා.
උදේ පාන්දර නැගිලා
ගලියව. දැන් මම මදුරුවෙක් මැරුවේ මෙන්න මේ හිඳා. ඩෙන්ගු බෝ වෙන හිඳා. දැන් මදුරුවා මවපු මරපු පව පවක් නොවේද ඒකවල? බාර ගත්තත් නැතත් කළා නම් කළා. ආයි මං ආ මම මේ මදුරුව මරුවා මට එපා කියලා ඒක අයින් කරන්න බෑ. චේතනාවමයි කර්ම. චේතනාහම් භික්ඛවේ කම්මං වදා. සම්මා වායාමයේ දීලා තියෙන්නේ ඔන්න ඔකල. මොකද්ද සම්මා වායාම කියන්නේ? වීරිය කරන්න හතර විදියක් කියනවා. සතර සම්‍යක් ප්‍රදං වීරිය. ඔව් කුසල් පැත්තෙන් බැලුවොත් තියෙන කුසල් වැඩි දියුණු කරගන්න ඕන, දැනට නැති කුසල් අලුතෙන් ඇති කරගන්න ඕන, ඔවට උත්සාහ කරන්න. ඊළඟට තියෙන අකුසල් අඩු කරගන්න, නැති අකුසල් අලුතෙන් ඇති කරගන්න හොඳ නැහැ, ඔන්න ඔකට උත්සාහ කරන්න. හරි, එහෙම වීරය කරන්න ඕන. ඉතින් වීරය කරන්න නම් ඕවා දැනගන්නත් එපේ. ඒකයි මං කේ පොඩ්ඩක් බලන්න කියලා ඊයේ හදපු හිත් ටික. නෑ අද හවසට නිදා ගන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න අද දවස තුල වැඩිපුර හදිලා තියෙන්නේ ලෝභ දේශ සිද්ද නැත්නම් අලෝභ දෝෂ සිද්ද. මම බලනකොට ඔන්න ඊළඟ දවසේත් ඕක පොඩ්ඩක් අනිත් පැත්ත හරවයි. නේද? මෙහෙම දෙයක් වෙනවා දැනගත්තොත් දැක්කේ නැත්නම් ඕක වෙනස් කරන්නේ නෑ. හිත දිහා බලන්න පුරුදු වෙන්න. ඈ? දැනෙනවනම් හොඳයි. ඉතින් අපිට දැනෙන්නේ නැති එකයි ප්‍රශ්නේ.
සම්මා සතිය
කියන්නේ. දැන් මොකක් හරි හිතක් එනකොටම මේක අකුසල හිතක් කියලා කවුරු හරි ඉඳන් ළඟින් ඉඳන් පෙන්නනවනම් බොහොම හොඳයි. එහෙම පිට කෙනෙක් නැහැ ඕක කරන්න ඕන. කවුද? තමන් විසින්මයි. ඒ තමන් විසින්ම කරන්න නම් ඔය හිත දිහා බල බලා මේවා වෙන් කරන්න පුරුදු වෙන්න ඕන. නේද? හිතලම බලන්න ඕන, නුවණින්ම දකින්න ඕන ඔක. දැන් තමන් හදන හිත ඈ මේවා කුසල්ද අකුසල්ද කියලා පොඩ්ඩක් විවේකව හිතලා බලන්න. එතකොට ඊළඟ සැරේවත් අර කුසල් වැඩි දියුණු කරගන්න අකුසල් යටපත් කරගන්න තමන්ට පුළුවන්කම එනවා. එතකොට ඔන්න ඔය දැක්ම හරි දැක්මකින් ඔන්න මාර්ගයක් වැඩෙනවා එතකොට. නේද? එතකොට ඒ සම්මා වායාමයේ එතන එනවා. සම්මා සංකප්පේ එනවා. සම්මා ඔය කියපු අටම හැදෙනවා. එතකොට ඒවා හැදෙනකොට මොකද වෙන්නේ? අපේ ලෝකේ ජීවිතේ යහපත් වෙනවා. නේද? එතකොට හරි දැකීම ඇතුව, පින්පව් ගැන දැක්ම ඇතුව, කම්මස්සකතා සම්මා දිට්ඨිය ඇතුව බැලුවොත් Tamanට පුළුවන්කම තියෙනවා මේ ඉස්සරහටවත් පව් අඩු කරගෙන පින් ටිකක් පින් පැත්ත වැඩි කරගන්න අවස්ථාව තියෙනවා. එතකොට වැඩෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. නේද? ඔව්. එතකොට ටිකක් සසර ගමන යහපත් කරගන්න පුළුවන්. නේද? හැබැයි ওই සසර ගමන යහපත් කරගන්න විදිය ඕක කියා දෙනවා හැම ආගම් ශාස්ත්‍රුවරයම හොඳ ආගම් වල. බුදු කෙනෙක්ම ඕන්නේ නැහැ ওই දේ කියා දෙන්න. බුදු කෙනෙක් කීට වඩා ගැඹුරු පැත්තක් වෙන්න. ලෝක ජීවිතේ යහපත් කරගන්න එකත් වෙන්නනවා. ඊට එහාට පෙන්නනවා ඔය කොහේ ගියත් දුකමයි විඳින්න වෙන්නේ. දුකෙන් ගැලවිලා නැහැ කියන එක. මොන ලෝකේ උත්පත්තිය ලැබුවත් උපතත් එක්කම එනවා ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස අප්‍රියයන් හා එක්වීම ප්‍රියයන්ගෙන් වෙන්වීම කැමති දේ නොලැබීම ඔන්න ඔය දුක් වලින් මිදිලා නැහැ කොහේ උත්පත්තිය ලැබුවා දුකෙන් මිදිලා නැහැ හරි එහෙමනම් දුක කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න කියනවා ඊළඟට දුකට හේතුව අවබෝධ කරගන්න කියනවා දුකයි දුකට හේතුවයි දකින කෙනාට පේනවා අන්න දුකේ නැති කිරීමකුත් තියෙනවා මේ හේතු යෙදුන්නේ නැත්නම් දුක හටගන්නේ නැහැ ඒකට කියනවා නිවන නැත්තම් නිරෝධය කියලා, දුක්ඛ නිරෝධය කියලා. ওই ටික දකින්න කෙනාට ඔන්න මාර්ගයකුත් පැහැදිලි වෙනවා. මෙන්න මේ මාර්ගේ වැඩුවොත් නම් දුක්ඛ නිරෝධය පැත්තට යන්න පුළුවන් වෙයි. නේද? එතකොට මොන දැක්මක්ද මේ ඉන්නේ? චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක්, දැක්මක්. දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? ඒ සඳහා මාර්ගය මොකද්ද? ඔන්න එනවා තව සම්මා දිට්ඨිය. නේද? ඒ ඉස්සෙල්ලා දැක්මට වඩා මේ දැක්ම ටිකක් ගැඹුරුයි. දැන් දුකෙන් මිදෙන සම්මා දිට්ඨියක් මේ ඉන්නේ දැන්. නේද? ඒ සම්මා දිට්ඨියට කියනවා චතුසත්‍ය සම්මා දිට්ඨිය. නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ එන සම්මා දිට්ඨිය. ඕක තමයි බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ. ඒක පැහැදිලි කරලා දෙන්නේ බුදු කෙනෙක් විතරමයි. වෙන ආගම් වල නෑ ඕක. චතුරාර්ය සත්‍ය. ඈ? ඒකට ඒකට කියනවා චතුසත්‍ය සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒකට ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් උපදින මාර්ගයක් තියෙනවා. ඒ අනුව හිතනවා, ඒ අනුව කතා කරනවා, ඒ අනුව වැඩ කරනවා නේද? එතකොට වැඩෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයක්. ඒකට අපි කියනවා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරි, මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇතුව වැඩෙන මාර්ගය. ඒ කියන්නේ දුකෙන් මිදෙන්නම ආයේ දුක ඇති කරන මාර්ගයක් නෙවෙයි. දැන් ලෝකේ යන මාර්ගය කියන්නේ ආයේ දුක ඇති කරන මාර්ගය, සසරේ යන මාර්ගය. නේද? ඒකට සසරේ යන ජීවිතේ යහපත් කරගන්න එන සම්මාදිට්ඨිය, ඒක ලෞකිකයි. ලෝකෙට අයිති සම්මාදිට්ඨියෙන් උපදින ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි ඔය කර්මඵල දැනගෙන එන ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් අපි ලෝකෙන් එතෙර වෙන්න, එහෙම නැත්නම් ආර්ය මාර්ගය, එහෙම නැත්නම් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න වැඩෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ චතුසත්‍ය සම්මා දිට්ඨියෙන් පටන් අරන් වැඩෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට කියනවා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. නැත්නම් ලෝකෝත්තර මාර්ගය, එහෙම නැත්නම් ආර්ය මාර්ගය. නේද? සසරෙන් මිදෙන මාර්ගය. ඒක ලෝකෙට අයිති මාර්ගය නෙමෙයි. ලෝකයෙන් මිදෙන මාර්ගය. එහෙම නැත්නම් නැවත උපතක් නැති කරන මාර්ගය. මේ ලෝකේ 31 තලේ කොහෙවත් උපදින්න නැතුව ඔක්කොගෙම මිදෙන මාර්ගය. ලෝකයෙන් මිදෙන, ලෝකෝත්තර වෙන මාර්ගය. නේද? ඒකට ලෝකෝත්තර මාර්ගයක් වැඩෙන්න නම් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් අවශ්‍යයි. චතුරාර්ය සත්‍ය කිව්වේ දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. එතකොට ඔතන අපි දැන් බලන්න ඕන දුක කියන එක ගැන අවබෝධයක් තියනවාද? මොකද්ද දුක කියන්නේ? දුක කියන එක අපි සාමාන්‍ය විදිහට අපිට දැනෙන දුක දන්නවා නේද? ලෙඩ වෙනකොට දුකයි, වයසට යනකොට දුකයි, මරණයක් වෙනකොට දුකයි. නේද? ඔක සාමාන්‍ය මට්ටමේ දුක. එහෙම නැත්නම් අප්‍රියයන් හා එක් වෙනකොට දුකයි, ප්‍රියකරන අයගෙන් වෙන් වෙන්න වෙනකොට දුකයි, කැමති දේ නොලැබෙනකොට දුකයි. ඒ ටික සාමාන්‍යයෙන් කෙනෙකුට, සාමාන්‍ය බුද්ධියකින් හිතන කෙනෙකුට තේරුම් ගන්න පහසුයි. ඒ වුණාට බුදු කෙනෙක් කොතනින් එහාට ගිය දේකුත් පෙන්වුම් කරනවා. ඒක තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ බුදුහාමුදුරුවෝ කෙටියෙන් කියන දේ තමයි, කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුකයි. දැන් මතක තියාගන්න බුදු කෙනෙක් කෙටියෙන් කියන දෙයක් ඕක. බුදු කෙනෙක් දීර්ඝව කියන එකක් පවා අපට තේරුම් ගන්න පහසු නෑ. නේද? කෙටියෙන් කියන එකක් තේරුම් ගන්න බොහෝම අමාරුයි. දැන් ඔයගොල්ලෝ දන්නවද පංච උපාදානස්කන්ධය දුකයි කියලා? ඒක නම් දන්නවා, අහලා තියෙනවා. පංච උපාදානස්කන්ධය දුකයි කියලා නම් අහලා තියෙනවා. දැන් බලන්න ඕන ඕක වචන ටික දැනගත්තට පංච උපාදානස්කන්ධය ඇති වෙන තැන මට දුකක් දැනිලා තියෙනවාද කියන එක බලන්න නේද? අපි නිකන් දන්නවනේ පංච උපාදානස්කන්ධය දුකයි. දැන් බලන්න ඕන පංච උපාදානස්කන්ධයක් හටගත්තු තැන දුක දැනිලා තියෙනවාද කියන එක නේද? දැන් ධර්ම අවබෝධ කරගන්න නම් එහෙම බලන්න වෙනව නේද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධය දුකයි කියලා. දැන් අපිට ඒක තේරුම් ගත්තද බලන්න අපි බලන්න ඕන දැන් පංච උපාදානස්කන්ධයක් තියෙන තැනක දුක කියලා දැනෙනවද කියන එක. නේද? දැන් අපි බලමු කොහෙද පංච උපාදානස්කන්ධය තියෙන්නේ? කොහෙද තියෙන්නේ පංච උපාදානස්කන්ධය? නැත්තම් කොතනද හටගන්නේ පංච උපාදානස්කන්ධය? ඉස්සෙල්ලා කියන පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා දහ මේ ಜಾති පහක් තියෙනවා. නේද? ওই පහ තමයි පංච. පංච ස්කන්ධ කියන්නේ ওই පහ. ಜಾති පහ. මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. උපාදාන කියන්නේ මොකද්ද? අල්ලා ගන්න. දැන් ගිහින් ඕවා අල්ලා ගන්නවද? අල්ලගත්තේ නැත්නම් දුක නැහැ. ඈ? හිතෙන් අල්ලා ගන්න. අතින් නෙවෙයි.
ස්නායෙන් අල්ලා ගන්න.
ඈ?
හිතින් අල්ලා ගන්න.
මං ඇහුවා උපාදානයි කියන්නේ මොකද්ද?
ස්නායෙන් අල්ලා ගන්න.
තමන්ගේ බවට පත් කරගන්න හදන නේද? තමන්ගේ මගේ කරගන්න හදන නේද? නැත්නම් අපේ කරගන්න හදන. එහෙම ගතියක් තිබුණත් අර දැඩිව අල්ලගන්න ගතන බලන ගතිය නේද? ඈ? දැන් මගේ පන්සල කියන්න පුළුවන් අපේ පන්සල කියලා කියන්න පුළුවන් නම් උපාදාන කරලාද නැද්ද? ඈ? අපේ මගේ කියන්නේ අපේ පන්සල. අපේ පන්සලට විතරයි අපි යන්නේ.
ඒ පන්සල අතරම
උපාදාන කරලාද නැද්ද? දැන් නුවණින් හිතන්න, ධර්මයට අනුව හිතන්න. අපේ කියනකොට මාත් ඉන්නව නේද? මම නැතුවද අපේ කියන්නේ? තමන් තමයි මූලික වෙලා තියෙන්නේ නේද? අපේ කියන. අපේ ගෙදර කියනකොට මගේ නෙමෙයිද? මම නැතුව අනිත් අය ගෙදර. අපේ ගෙදර කියනකොට උපාදාන වෙලා නැද්ද? නෑ මේ 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 අහන එක කියන්න. අපේ ගෙදර කියනකට උපාදාන වෙලාද නැද්ද? වෙලා. ඉතින් ඕක ඔච්චර තර්ක කළත් උත්තරේ උපාදාන වෙලා. හරි. දැන් අපේ ගේ කියනකොට අදහසක් එන්නේ නැද්ද මේක අපිට අයිති කියලා? එන එනවනම් මොකද වෙලා තියෙන්නේ? අල්ලගෙන ඉවරයි. හරි. අපේ භාවනාව කිව්වත් අල්ලගෙන ඉවරයි. අනුන්ගේ කිව්වත් අල්ලගෙන ඉවරයි. ඒත් මම මගේ ටික වෙන් කරගෙන ওই ටික ඕගොල්ලන්ට අනුන්ගේ කියන්න බෑ මගේ කියන කොටස වෙන් වෙලා නැත්තම් නේද? ඔය ගෙදර ඕගොල්ලන්ගේ කියන්නේ අපේ කොටස වෙන් කරගන්න නැත්තම් කියන්න පුළුවන්. ඒ තේරුම් ගන්න අනුන්ගේ කිව්වත් උපාදාන වෙලා ඉවරයි. තමන්ගේ කිව්වත් උපාදාන වෙලා කොහොමත් නේද? තමන්ගේ කියන එක වෙනස් විදිහකට කියන එක තමයි අපේ කියන්නේ. ඈ? ඒකම තව වෙනස් විදිහකට තමයි අනුන්ගේ ඔයාගේ. එහෙම කියන්නේ අපේ කොටස වෙන පැත්තක තියෙන.
නේද?
එයාට අයිති නොවන කොටස නේද? හැංගිලා තියනවා නේද? ඒකට උපාදානේ තේරුම් ගන්න මේ විදිහට මම කියන එක කොහේ හරි ඉන්නවනම් උපාදාන වෙලා. අලෝභය කියන්නේ මොකද්ද? ලෝභය කියන්නේ මොකද්ද? මම මගේ කියන අදහස කොහෙන් හරි එනවනම් උපාදාන වෙලා. එතකොට අපි උපාදාන කරන්නේ මොනවද? මම මගේ කියලා හිතන්නේ මොනවද? බාහිර දේවල්. බාහිර දේවල් වලට තමයි අපි රූප කියලා කියන්නේ නේද? බාහිර දේවල් වලට නේද රූප කියලා කියන්නේ? මේ ලෝකෙට අයිති දේවල් නේද? ලෝකෙට අයිති දේවල් ඔක්කොම රූප. හරිද මේ කියන්නේ? ලෝකෙට අයිති දේවල් ඔක්කොම රූප නේද? රූප නොවන දේවල් තියනවද ලෝකෙට අයිති? මට යන්න නුවණින් හිතන්න ඕන. රූප කියන්නේ මොනවද? එළියේ තියෙන සතර මහා ධාතුයෙන් හැදුනා කියලා හිතන නේද? සේරම ටික රූප. ඒව නේද ලෝකෙට අයිති දේවල්. දැන් gedara රූපයක්ද?
ඔව්.
ඔව්. ඒ gedara නේද අපේ gedara මගේ gedara කියලා අල්ලගන්න. ඒ රූපයක් තමයි උපාදාන කරන්නේ නේද? පන්සල රූපයක්ද?
ඔව්.
ඒකට උපාදාන කරන්නේ පන්සල රූපය. නේද? මේ රූප උපාදාන කරනවා නේද? උපාදාන කරනවා කියන්නේ මම මගේ කියන හැඟීම දාගන්නවා. නේද? මේ රූපය මුල් කරගෙන අපට මම මගේ හැඟීම එනවා. ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. මේ මම මගේ කියන එක නේද සක්කාය දිට්ඨිය කියන්නේ? එතකොට ඔන්න සක්කාය දිට්ඨිය ඇති කරගන්න උදව් වෙනවා මොනවාද? රූප. මේ බාහිරේ තියෙන රූප උදව් වෙනවා නේද සක්කාය දිට්ඨිය ඇති කරගන්න? මම මගේ කියන එක හදාගන්න දාගන්න උදව් වෙනවා නේද මේ බාහිරව තියෙන රූප? නේද? එතකොට මේ රූපයක් නිසා මම මගේ කියන හැඟීම එනවා නම් ඒක අපි රූප උපාදානය කියලා කියනවා නේද? හරිද? ඔව්. වේදනාවක් නිසා මම මගේ කියලා හිතෙනවා නම් වේදනා උපාදානය. හරිද? සංඥාවක් නිසා මම මගේ කියලා අදහසක් පහළ වෙනවා නම් ඒකත් උපාදානය. සංඥා උපාදාන. සංකාර, එහෙම නැත්නම් චේතන. සංකාර නිසා මම මගේ කියලා හැඟීමක් එනවනම් ඒකත් උපාදාන. සංකාර උපාදාන. ඊළඟට විඥාන. විඥානය කියන්නේ මොකද්ද? දැනගන්න ස්වභාවය තමයි විඥානය. මොනවා හරි දැනගත්තා නම් විඥානයකට අහු වෙනවා නේද? තර් විඥාණය නිසා මම මගේ කියලා හැඟීමක් එනවනම් ඒකත් උපාදානය. මොන උපාදානයද? විඥාන උපාදානය. හරි. තර් රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංඛාර උපාදානය, විඥාන උපාදානය. ඔය පහ යම් කිසි තැනක තියනවද නැත්නම් හටගත්තද? මොකද්ද මේ හටගත්තේ? පංච උපාදානස්කන්ධේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුකයි කියලා. සංකිට්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒතර ඔය පහ යම් කිසි තැනක හටගත්තද ඔය හටගත්තේ මොකද්ද? දුක. නේද? දැන් අපි බලමු ඔය පහ හටගන්න තැනක්. කොයි වෙලාවේද හටගන්නේ? රූපයක් තියෙනවා කියලා දැනගන්න මොහොතක තමයි රූපේ උපාදානි කරන්නේ. නේද? රූපයක් කියලා තියෙනවා කියලා දැනගන්න මොහොතක් කියන්න බලන්න. එහෙන් මොකක් හරි දකින්නකොට දැනගන්නව නේද රූපයක් තියෙනවා කියලා? නේද? තව රූපයක් තියෙනවා කියලා දැනගන්න වෙලාවල් තියෙනවා. ඔව්. දැන් අපිට ඇහෙන සද්දින්ද අපි දැනගන්නව නේද එළියේ අරව මේව තියෙනවා කියලා? කුරුල්ලෝ ඉන්නවා කියලා දැනගන්නවා නේද? ඒ මොනවද? රූපයි. නේද? සද්ද නිසා දැනුවත් වෙනවා. ඒ දැනුවත් වෙන්නේ රූප ගැන නේද? ලෝකේ දේවල් ගැන නේද? ලෝකෙට අයිති දේවල් වලට තමයි රූප කියන්නේ. ඒවට නේද සතර මහා ධාතු කියන්නේ? ඈ? ලෝකේ හැදිලා තියෙන්නේ ඔය කියන රූපවලින. අපි හිතනවා ඒවා සතර මහා ධාතු කියලා නේද? එතකොට ඔය සද්ද නිසාත් අපි දැනුවත් වෙනවා රූප ගැන. ඔයගෙමයි ගඳ සුවඳ නිසා, රස නිසා, ස්පර්ශ නිසා දැනුවත් වෙනවා රූප තියෙනවා. දැන් රූප තියෙනවා කියලා දැනුවත් වුණහම තමයි ඒවා උපාදාන කරන්නේ. අපි දන්නේ නැත්නම් තියෙනවා කියලා උපාදාන කරයිද? නෑ නේද? රූපයක් තියෙනවා කියලා දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. දැනුවත් වෙන්නේ ආයතනකින්මයි. වෙන තියනවාද දැනුවත් වෙන්න විදියක්? ආයතනයක් නැතුව. ආයතන කියන්නේ මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔය ආයතනයන්ගෙන් තොරව දැනුවත් වෙන්න විදියක් තියනවාද? නැහැ. දැනුවත් වීමට කියනවා විඥාණය කියලා නේද? ඔව්. විඥානයක් පහළ වෙන්නේ ආයතනයක් මුල් කරගෙනමයි. වෙන විදිහක් තියනවද? වෙන විදිහක් නැහැ නේද? මොකද විඥාණය හය ආකාරකින් විතරයි විඥාන හටගන්න පුළුවන්. ඇහැ නිසා පුළුවන්, කන නිසා පුළුවන්, දිව නිසා පුළුවන්, කය නිසා පුළුවන්, නාසය නිසා පුළුවන්, හිත නිසා පුළුවන්, මනස නිසා පුළුවන්. නේද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔය හය නිසා විතරමයි අපිට විඥානයක් හටගන්නේ, දැනුවත් වීමක් හටගන්නේ. ඇස නිසා නම් දැනුවත් උනේ අපි ඒකට චක්කු විඥානය කියනවා. කන නිසා නම් සෝත විඥානය කියනවා. නාසය නිසා නම් ඝාණ විඥානය කියනවා. දිව නිසා නම් ජීවහා විඥානය කියනවා. කය නිසා නම් කාය විඥානය කියනවා. මනස නිසා නම් මනෝ විඥානය කියනවා. ඔයිට අමතර විඥාන තියෙනවද? තියෙනවද? තියෙනා නම් බලන්න, සිහින් බලන්න නෑ. ඔච්චරයි. විඥානයක් හට ගන්නව නම් හට ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ දැනුවත් වීමක් වෙනවා නම් ඔය හයෙන් විතරමයි. දැන් විඥාණය දැනුවත් වෙන්නේ මොනවා ගැනද? රූප නේද? ඒ රූප අපි වර්ග කරනවා. රූප රූප, ශබ්ද රූප, ගාහන රූප, රස රූප, ඔය වගේ නේද? ආයතනින් දැනගන්න අරමුණු කරන දේවල්. ඒ දැනගන්නේ බාහිර ලෝකේ ගැනම නේද? නැත්තම් ලෝකය ගැන නේද? ඔය දැනුවත් වෙන්නේ ලෝකය ගැනමයි. හරි. බාහිර අභ්‍යන්තර කියලා බෙදුවේ නැහැ කියලා හිතන්න. ඒ දැනගන්නේ ලෝකය ගැන නේද? වෙන දැනගන්න දෙයක් නැහැ නේද? නැහැ. එතකොට ඔන්න ලෝකය. එතකොට ලෝකය හැදිලා තියෙන්නේ රූපවලින් නේද? රූප ගැනනේ දැනුවත් නේද? ඒතර ලෝකය කිව්වත් රූප කිව්වත් ටිකක් එක වගේ නේද? එතකොට ඕවා උපාදාන කළොත් දුක. හරි? උපාදාන කළා කියන්නේ මොකද්ද? මම මගේ කියන අදහස ඇවිල්ලා තියෙනවා නේද? දැන් රූපයක් නිසා මම මගේ කියන අදහස ආවනම් ඒක රූප උපාදානය නේද? එතන ගැටලුවක් නැහැනේ. රූපය නිසා මම මගේ කියලා අදහසක් ආවනම් අනිවාර්යෙන් උපාදාන වෙලා නේද? දැන් අපි ඇහෙන් දැකීමක් ගත්තොත් ඇහෙන් දැකීමට අපි මොකක් හරි උපමාවක් ගත්තොත් ඇහෙන් දකින දෙයක් දැන් මෙතන තියෙන්නේ මොකක්ද මේ? මොනවා හරි පේනවද මෙතන? පේනවද? මොකක්ද පේන්නේ? මොකුත් පේන්නේ
නැහැ.
බෝතලයක්. ඈ? ඔව් නම දෙන්න කැමති නැත්නම් අන්න මොකද්ද ඕ දෙයක් තියෙනවා. බෝතලයක් වගේ දෙයක් තියෙනවා කියලා පේනවා නේද? බෝතලේ කියන්න අකමැති නම්. දැන් දැනගත්තේ නැහැ බෝතලයක් කියලා. හරිද? දන්න අයට පේනව නේද බෝතලයක් තියෙනවා? බෝතලේ කියලා දන්නේ නැත්නම් ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. දැන් රූපයක් තියෙනවා කියලා දැනගත්තා නේද? ඒ රූපෙට නමක් දුන්නා බෝතලේ කියලා. හරි? ඔය රූපය ලෝකෙට අයිතිද නැද්ද? ලෝකෙට අයිති. ලෝකෙට අයිති රූපයක් දැනගත්තා. එතකොට ඒ රූපේ තව කිව්වා සතර මහා ධාතු කියලා නේද? මේ සතර මහා ධාතු රූපයක්ද? ඔව්. සතර මහා ධාතු රූපයක් දැනගත්තා. ඒකට නමක් දුන්නා පෝතලය. හරි? කැමති නමක් දෙන්න පුළුවන්. බෝතලේ කියන නම හරි නැත්නම් ඔය රූපෙට අපි මේ නම දාමු කියලා වෙන නමක් ඕන නම් දෙන්න පුළුවන්. ආ තමන්ට කැමති නම්. ඈ ඒ කොහොම වෙතත් මෙතන සතර මහා ධාතු රූපයක් කියලා දැනගත්තා නේද? ඈ අනේ රූපයක් තියෙනවා. කොහෙද තියෙන්නේ රූපේ? ඇඟිල්ල දික් කරලා පෙන්වන්න පුළුවන් නේද කොහෙද තියෙන්නේ කියලා? ඈ කොහමද රූපේ තියෙනවා කියලා දැනගත්තේ? ඇසට පේන නිසා. ඇහෙන් දැක්ක නිසා නේද දැනගත්තේ? දැන් මේ රූපේ තියෙනවා කියලා දැනගත්තේ කොහමද? ඇසට පේන නිසා. ඇහැට පේන්නේ නැත්නම් දැනගනීද රූපේ තියෙනවා කියලා? දැන් මේ හරියෙත් තියනවාද ඔය වගේ රූපයක්? නැහැ. නේද? එතකොට පේන්නේ නැහැ නේ ඇහැට. මේ ඇහැට පේන හින්දා දැනගත්තා රූපයක් තියෙනවා කියලා. ඇහැට පෙනුනේ නැත්තම් එහෙම රූපයක් අපට හටගන්නේ නැහැ නේද? අපේ විඤ්ඤාණයට අහුවෙන්නේ නැහැ. දැන් විඤ්ඤාණය දැනගත්තා නේද රූපයක් තියෙනවා කියලා? ඔව්. කොහේ තියෙනවා කියලාද? බාහිර එළියේ ඈත තියෙනවා නේද? ඈත රූපයක් තියෙනවා. නැත්තම් එළියේ රූපයක් තියෙනවා. ඇයි එහෙම කිව්වේ? ඇහැට පේන නිසා. ඇහැ තියෙන්නේ කොහෙද? එළියේද Taman ළඟද? රූපේ ඈ තමා ළඟ තියෙන ඇහින්නේද දැක්කේ? ඇහැ කියන්නේ රූපයක්ද නැද්ද?
රූපයක්.
ඇහැ කියන්නේ රූපය. කාගේ ඇහැද?
මගේ.
එහෙනම් කවුද දැක්කේ?
මම.
ඔය ඇහැ පාවිච්චි කරලා එළියේ තියෙන රූපේ කවුද දැක්කේ? දැන් මම මගේ අදහස ඇවිල්ලා නේද? මේ බාහිර එළියේ තියෙන රූපයක් දකින්න ගිහිල්ලා මම කියන අදහස ඇවිල්ලා නේද? දැන් රූපය නිසා මම පිහිටලා නේද? ඈ? දැන් කවුද අත්දකින්නේ රූපයක් තියෙනවා කියලා? රූපයක් කියලා දැනගන්නකොටම සක්කාය දිට්ඨිය පහළ වෙලා මම මගේ කියන අදහස ඇවිල්ලා නේද? රූපය නිසා මම පිහිටලා. ඒ කියන්නේ රූපය උපාදාන කරලද නැද්ද? උපාදාන කරලා. රූපයක් තියනවා කියනකොටම අන්න එළියේ රූපයක් තියනවා කියනකොටම උපාදාන වෙලා ඉවරයි නේද? පැහැදිලිද මේ කියන එක? පැහැදිලි නැත්නම් අහන්න. උපාදාන වෙලාද නැද්ද?
උපාදාන
වෙලා. රූපය තියනවා කියලා දැනුවත් වෙන ස්වභාවයට දෙන නම මොකද්ද? විඥාන. විඥාණය නේද දැනුවත් උනේ දැන් එළියේ රූපයක් තියනවා කියලා. නේද? කාගේ විඥාණයද? දැන් විඥානේ උපාදාන වෙලාද නැද්ද? රූපය දැනගන්න හටගත්තු විඥානේ උපාදාන වෙලාද නැද්ද? උපාදාන. විඥාන උපාදාන. රූප උපාදාන. ඔය දෙකම හටගෙන නේද? ඈ? දැන් ඔතන හටගත්තා යම්කිසි ඒවා සමහරට දන්නෙත් නැහැ. වේදනාවක් කියලා දෙයක්ත් හටගත්තා. ඔය රූපෙට කැමැතිද අකමැතිද කියන ගතියකුත් තියනවා නේද? නැත්තම් මැදහත්. ඒ ගතියට මොකද්ද කියන්නේ? වේදනාව. කාටද ඔය වේදනාව ඇති උනේ?
මට.
වේදනාව උපාදාන වෙලාද නැද්ද?
උපාදාන
වෙලා. ඔතන සංඥාවක් ඇති වුණාද?
ඔව්.
රූප සංඥාවක් නේද දැනුවත් උනේ? එහෙන් අරන් දුන්න රූප සංඥාවක් ගැන නේද ඔය දැන් දැනුවත් උනේ? නේද? ඔව්. එතකොට සංඥා උපාදානයත් වෙලා. ඒ ගැන මොනවාම හරි අදහසක් ආවද? මේ රූපය ගැන මොනවා හරි හිතට අදහසක් ආවද? මොනවාම හරි හිතුණා නම් ඒක මොකද්ද? සංස්කාරය, චේතනාව. නේද? ඔය බෝතලේ වතුර තියෙනවා කියලා හරි හිතුණාද? මොකක් හරි හිතෙන්නේ නැති. නේද? ඒවා සේරම සංස්කාර. ඔය රූපේ මේකට බෝතලෙ කිව්වේ නැහැ ඒ උනාට ඔය රූපෙට වතුර දාන්න පුළුවන් කියලා හිතුණා. චේතනා ටික ඇවිල්ලා නේද? සංස්කාරේ හැදිලා. හරි? ඒ හැදිලා විතරක් නෙමෙයි ඒවා උපාදානත් වෙයි. දැන් පේනවාද මෙන්න මෙතන මොකද්දෝ තියනවා කියලා දැන ගැනීම තුල, කියන්නේ එහෙන් දැකලා දැනගන්න සිද්ධිය තුල රූප උපාදානස්කන්ධයක් පහළ වුණා, වේදනා උපාදානස්කන්ධයක් පහළ වුණා, සංඥා උපාදානස්කන්ධයක් පහළ වුණා, සංකාර උපාදානස්කන්ධයක් පහළ වුණා, විඥාන උපාදානස්කන්ධයක් පහළ වුණා. පිළිගන්නවද? පිළිගන්නවා නේද? එතකොට පංච උපාදානස්කන්ධය පහළ වෙලා නේද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් කියනවා නම් ඔය පංච උපාදානස්කන්ධයමයි දුක. අන්න දැන් ඒ කියපු දුක නේද දැන් පහළ වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියපු දුක. දැන් Tamanට පැහැදිලි වුණාද දුකක් හටගත්තා කියලා?
නෑ.
මේක දකින්නකොට.
නෑ.
නෑ. බෝතලේ දැක්කට මොකද්ද තියෙන දුක? ඒ වුණාට බුදු කෙනෙක් ඕක සර්වඥතා ඥානෙන් දැකලා කියනවා. ඔව් පංච උපාදානස්කන්ධයද යම් තැනක තියෙන්නේ ඒක දුක කියලා. දැන් අපට දුක දුක හැටියට දැකීමේ ඥාණය නැහැ. ප්‍රඥාව නැහැ. දුක්ඛේ ඥාන කියන ඥාණය නැහැ. තියනවා නම් පංච උපාදානස්කන්ධේ හට ගන්නකොටම ඔන්න දුක හටගත්තා කියලා පේන්න ඕන නේද? දැන් එහෙම පේනුණාද? නැහැ. ඔය ඥාණි තිබුණා නම් ඉතින් අමුතුවෙන් කරන්න දෙයක්වත් නැහැ. නේද? බුදු කෙනෙක් ඕඩ වෙන්නේ නැහැ ඔබ කියා දෙන්න අපට ওই ඥාණි තිබුණා නම්. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබන වෙලාවෙම කිව්වේ පෙර නොයසු විරු ඥානයක් පහළ වුණා. උබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොයසු විරු ධර්මතාවයක් අවබෝධ වුණා. හරි. ඇස්නොපෙනෙන කෙනෙක් මෙතන හිටියනම් දැන් බෝතලයක් තියනවා කියලා දන්නේ. එතකොට ඒ පංච උපාදානස්කන්ධය හටගන්නේ.
එයාට හටගන්නේ.
අපට හටගත්තු පංච උපාදානස්කන්ධය හටගන්නේ. ඒකෙන් තේරුම් ගන්න ඇහැක් වැඩ කරපු හින්දාමයි පංච උපාදානස්කන්ධය හටගන්නේ. ඇයි ඇහැක් හටගත්තේ නැත්නම් චක්කු විඤ්ඤාණයක් හටගන්න පුළුවන්ද? බෑ. චක්කු විඤ්ඤාණය හටගත්තේ නැත්නම් ඇහැ නිසා දැනගන්න රූප හටගන්නවද? නැහැ. හටගත්තේ නැහැ. නේද? අපි ඇහෙන් දැක්ක හින්දානේ රූපයක් තියෙනවා. රූපත් හටගත්තා. වේදනා සංඥා සංකාර විඥාන සේරම හටගත්තේ ඇහි ක්‍රියාකාරීත්වය මුල් කරගෙනමයි. නේද? චක්කායතනය නිසාමයි මේ ටික හටගත්තේ. මුල්ුණේ චක්කායතනය ඇහැ. ඒක අපි ධර්මයට අනුව හිතන්න ඕන. දැන් කෙලෙස් නසපු රහතන් වහන්සේට පංච උපාදානස්කන්ධය පහළ වෙන්න පුළුවන්ද? ධර්මයට අනුව හිතුවොත් බෑ නේ. දුක හටගන්න බෑනේ රහතන් වහන්සේට. දුක සම්පූර්ණයෙන් නිරුද්ධ නම් දුක උපදින්න බෑ. ඒ ධර්මයට අනුව අපිට පේන විදිහ වෙනස් වෙන්න පුළුවන් නේද? ඒක තමයි දැන් අපි දකින විදිහයි ධර්මයයි. ওই දෙක එකක් නෙමෙයි දෙකක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේට පෙර නොයසු විරු ධර්මතාවයක් අවබෝධ වුණා කියන්නේ. දැන් බුදු වෙන්න කලින් ඒ අවබෝධය තිබ්බේ නැහැ. නේද? බුද්ධත්වයේ ලබන මොහොතේ තමයි මේ පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා අවබෝධ වුණේ. ඊට කලින් ඒ අවබෝධය නැහැ. එහෙම නැත්නම් ඊට කලින් හිටිය අනිත් කාටවත් පංච උපාදානස්කන්ධයේ දුකයි කියන අවබෝධයක් නැහැ. නේද? දෙතනින් තේරුම් ගන්න ඕන මේ ධර්මය කියන්නේ මොකද්ද කියලා. ඒක තෝර බේර ගන්න අපි දැන් ටික ටික එතෙන්ට තමයි යන්න ඕන. ඈ? දැන් අපි තේරුම් ගන්න ඕන ඔතන පංච උපාදානස්කන්ධයේ හටගත්තනම් දහමට අනුව දුක හටගෙන තියෙනවා. මොකද සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. හරි? මේ රහතන් වහන්සේ දකින හැටි හිතන්න කලින් ඉස්සලා අපි දකින හැටි තේරුම් අරන් ඉන්න ඕන. ඈ? නේද? අපි වළේ වැටිලා ඉන්නවා නම් ළිඳක වැටිලා ඉන්නවා නම් ඒ ටික ඉස්සලා අපි තේරුම් ගන්න ඕන. ළිඳෙන් උඩ ගැන කතා කරලා වැඩක් නැහැ. මේ මේකවත් තේරුම් ගන්න කලින්. නේද? දැන් ඔය කියන්න හදන්නේ හරි. දැන් රූපයක් තියනවා කියලා දැනගත්තා. ඒ වුණාට උපාදාන කළේ නැහැ. ඒක ලස්සනයි හොඳයි කියලා බාරගත්තේ නැහැ. ලෝභකමෙන් බාරගත්තේ නැහැ. තමන්ට අයිති කරගන්න ඕන කියලා හිතුවෙත් නැහැ. දැන් මේ බෝතලේ මට අයිති කරගන්න ඕන කියලා හිතුවේ නැහැ. නේද? එතකොට උපාදානයක් ඇති වෙලා නැද්ද? හරි. මෙහෙමයි. උපාදාන වෙලා නැත්තම් දුකක් හටගෙන නැහැ. ඒකේ කතා දෙකක් නැහැ. දැන් බලන්න ඕනේ උපාදානේ හටගත්තද නැද්ද? දැන් මේ දැකීම තුල මම ඉන්නවා කියන අදහස හටගත්තද? බාහිර දෙයක් තියෙනවා ඒක අත්දකින්න මම ඉන්නේ. ඇලීම ගැටීම නැහැ තාම. ඒනට මම හටගෙන තියෙනවා නේද? ඕක ටිකක් ගැඹුරුයි, තේරුම් ගන්න අමාරුයි ඕක නේද? අපිට හිතෙන්නේ නැහැ ඔතන මේ ස්කන්ධ ටික හටගත්තා උපාදානේ හටගත්තේ නැහැ කියලා නේද? එහෙමයි හිතෙන්නේ නේද?
ඒක තව දුරටත් එහෙමම නැතුව
ගියන් දැක්කට හරි එවැලෙම නැති වුණා කියමු. දැන් හටගත්තු දේ මොකද්ද? හරි නැති වුණා කියලා හිතමුකෝ. නැති වෙන්න හටගත්තේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක් නෙවෙයි. හටගෙන නැති වෙන එක වෙනම කතාවක්. ඒක අපි වෙනම කතා කරමු. මං අහන්නේ මේ හටගත්තේ පංච උපාදානස්කන්ධයක්ද නෙවෙයිද? පංච උපාදානස්කන්ධේ හටගෙන නේද? තමන් කරන වැඩේ නෙමෙයි අපි මේ ධර්මයයි තේරුම් ගන්න උත්සාහ කරන. ඊට පස්සේ කරන්න ඕන දේ තේරුම් ගන්න පුළුවන් ඈ. දැන් මෙච්චර කල් කරන භාවනා මෙතෙන්ට දාන්න එපා. දැන් මෙතන වෙන සිද්ධිය ඉස්සෙල්ලා තේරුම් ගන්න. දැන් ඇහෙන් රූපයක් දකිනකොට දැන් රූපයක් තියනවා කියලා බාරගත්තද නැද්ද? බාර පිළිගත්තා නේද? රූපයක් තියනවා කියලා පිළිගත්තානේ නේද? ඇයි රූපයක් තියනවා කියලා දැනගත්තේ කියලා ඇහුවාම කිව්වා ඇහෙන් දැකපු හින්දා, ඇහැට පේන හින්දා නේද? ඒකට ඇහෙන් දැකීම නිසා අපි රූපයක් පැනෙව්වා. රූපයක් තියනවා කියලා පිළිගත්තා නේද? රූපේ තියෙන්නේ කොහෙද? එළියේ, බාහිර. කාට සාපේක්ෂවද බාහිර? ඇහැට නේද? ඇහැට සාපේක්ෂව එළියේ තියෙන දෙයක් නේ දැක්කේ නේද? ඒකට අභ්‍යන්තර රූපෙත් තියෙනවා බාහිර රූපෙත් තියෙනවා. අභ්‍යන්තර රූපේ ඇහැ, බාහිර රූපේ මේ එළියේ තියෙන බෝතලේ සතර මහා ධාතු රූපේ. ඇහැත් සතර මහා ධාතුයි, එළියේ තියෙන එකත් සතර මහා ධාතු. ඒ දෙක හටගත්තා නේද දැකීම තුයි? එතන දැනුවත් වීමකුත් හටගත්තා නේද? ඒක තමයි විඥානය නේද? තර විඥානෙත් හටගෙන රූප ටිකත් හටගෙන. ඔව් දැන් සිත යොමු නැත්නම් විඥානි දැනගන්නේ නැහනේ. ඒකට ওই ටික හටගෙන. මතක තියාගන්න විඥාණය හටගන්නකොට විඥානෙට තනියෙන් හටගන්න බෑ. ඔහු දැනගන්න දෙයක් තියෙන්නත් එමෙ. දැන් දැන ගැනීම හටගන්නවා කියන්නේ දැනගන්න දෙයක් අනිවාර්යෙන් තියෙන්න ඕන නේද? දැනගන්න දෙයක් නැතුව දැන ගැනීම හටගන්න බෑනේ. දැනුවත් තියෙන්නේ අපි බෝතලයක් කියලා හටගන්නවා නම් ඒ බෝතලයක් කියලා දැන ගැනීම තමයි ආරම්භණු නේද? අතන් රූපයක් තියෙනවා කියලා ඒ ආරමුණු වෙන දෙයක්ත් තියෙන්නේ නැපේ නේද? ඒ විඥානේ තනිව පිහිටන්න බෑ. විඥානේ පිහිටන්නෙම දැනුවත් වෙන දෙයක් එක්ක. ඒ දැනුවත් වෙන දේ තමයි නාම රූපේ කියන්නේ. දැනුවත් වෙන දෙයට තමයි නාම රූපය කියන්නේ. එතකොට නාම රූපයක් නැතුව විඥානයක් හටගන්න බෑ. ඒකත් පැහැදිලි නේද? ඒ දැනුවත් වෙන මොකක් හරි දෙයට කියනවා නාම රූපය කියලා. නාම රූපයක් නැතුව විඥානයක් හටගන්න බෑ. ඒ කියන්නේ දැනුවත් වෙන දෙයක් නැතුව දැනුවත් වෙන්න බෑ. හරි? ඒතර ඔය දෙකම එක සැරේ හටගන්න. දැනුවත් වීම තියනවා කියනකොටම දැනුවත් වුණ දේ ගැනත් අපිට කතා කරන්න පුළුවන් නේද? දැනුවත් වෙන දේ නාම රූපය නැතුව විඥාණයට හර ගන්නත් බෑ. විඥාණයක් නැතුව නාම රූපයක් කියන එකට තේරුමකුත් නෑ. ඒක දැන් දැනුවත් උඩ දේ මොකද්ද කියලා බැලුවාම එතන නාම රූප තියෙනවා. විඥාණයෙන් දැනගත්තනේ මොනව හරි. මොනවදෝ දෙයක් තියෙනවා කියලා දැනගත්තා කියන බෝතලේ කියලා නම දැම්මෙත් නැහැ. මොනවදෝ දෙයක් බාහිරේ තියෙනවා කියලා දැනගත්තා නේද? ඒ දැන ගැනීම දැන් විඥානේ දැනු දැනගන්නේ අර නාම ධර්ම ටිකෙන්. නාම ධර්ම කියන්නේ මේ සිතිවිලි කියලා කියනවා චෛතසික කියලා. මානසිකාරේ එක චෛතසිකයක් විතරයි. තව ඒවා ටිකක් තියෙනවා. මේක තමයි වේදනා කිව්වේ එක චෛතසිකයක්. සංඥා කිව්වේ තව චෛතසිකයක්. චේතනා කිව්වේ තව චෛතසිකයක්. පස්ස කියන්නේ තව චෛතසිකයක්. ඔය නාම ධර්ම. හරි. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර. ඔය සේරම මේ විඥාණයට දැනුවත් වෙන්න උපකාරී වෙන දේවල්. මේ ටික ඔක්කොම හටගෙන ඉවරයි. ඒක තමයි නාම. කොට ඒ නාම ටික සම්බන්ධ වෙච්ච රූප ධර්මතාවිකුත් තියෙනවා. දැන් ඔන්න වේදනාව ගත්තොත් මේ වේදනාව කැමැතිද අකමැතිද මැදහත්ද කියලා ඉන්නේ රූපයක් ගැනමයි. නේද? මේ අත්දකපු රූපේ ගැන ආපු වේදනාවක් නේද ඔය? ඒකට ඒ නාමෙට අදාළ රූපෙකුත් තියෙනවා. සංඥාව ආවෙත් රූපයක් ගැන නේද? ඒකට ඒ නාමෙට අදාළ රූපෙකුත් තියෙනවා සම්බන්ධයි. චේතනාවෙත් රූපයක් ගැන නේද? තේරෙනවද? ඒකට ওই නාම රූප ධර්මතාවයක් තමයි දැන් විඥාණයට අරමුණු වෙලා තියෙන්නේ. තේරෙනවද? අර චෛතසික ගොඩයි ඒවා සම්බන්ධ කරපු රූප සටහන. හරි? දැන් අපිට හිතෙන්නේ රූපය කියන එක සතර මහා ධාතු එළියේ තියෙන දෙයක්. ඒ ගැන හිතේ ඇති වුණ ධර්මතා ටික තමයි ওই නාම ධර්ම ටික. මොනවාද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකා. ওই ටික තමයි විඥාණයට අරමුණු වෙන්නේ. එතකොට ඒකේ රූපමය හැඟීමකුත් තියෙනවා. ඕකට තමයි කියන්නේ නාම රූපය කියලා. ওই නාම රූපය නිසා ওই නාම රූපය ගැනම තමයි විඥාණය දැනුවත් උනේ. වෙන මොකවත් නෙමෙයි. නේද? ඒකයි කිව්වේ විඥාණයට දැනුවත් වෙන්න නාම රූපේ අවශ්‍ය. දැන් මෙතන පෙර නොතිබුණ දැනුවත් වීමක් නෑ ඇති උනේ ඇහෙන් දැකීම නිසා. ඔය දකින්න කලින් ඔය දැනුවත් වීම තිබ්බේ නෑනේ. නේද? ඒකට ඒ විඥාණේ හටගෙන තිබ්බේ නෑ, ඒ නාම රූපේ හටගෙන තිබ්බෙත් නෑ. දකින මොහොතේ තමයි විඥාණේ නාම රූපේ හටගන්නේ. නේද? ඒකට පෙර නොතිබීම ආපු අලුත් අත්දැකීම දැනුවත් වීම නේද? එතකොට ඒ දැනුවත් වීම තුල හටගත්ත පංච උපාදානස්කන්ධය. ඒක මම පෙන්වන්නේ නැතන රූපේ හටගත්තා, වේදනාව හටගත්තා, සංඥාව හටගත්තා, සංකාරය හටගත්තා, විඥානය හටගත්තා. ওই පහම උපාදාන වෙලා හටගත්තා. පංච උපාදානස්කන්ධයක් තමයි හටගත්තේ මේ දැනුවත් වුණා කියනකොට. නේද? පැහැදිලි. මේ එහෙන් දැක්මේදී හිතක් ඇති වුණානේ දැන් මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒ තුල හටගත්තේ පංච උපාදානස්කන්ධ ස්වභාවයක්. නේද? පැහැදිලි නැත්තම් කියන්න. පැහැදිලිද? පංච උපාදානස්කන්ධයක් නේද ඔය හටගත්තේ මේ දැනුවත් වුණා කියනකොට හටගෙන තියෙන පංච උපාදානස්කන්ධ. එතකොට එතන හැංගිලා තියෙනවා, අතන මොකද්ද තියෙනවා, ඒක අත්දකින්න මෙතන මම ඉන්නවා කියන එකත් හැංගිලා තියෙනවා නේද? ඒකට කියනවා උපාදානය කරලා. ඒ කියන්නේ මේ රූපේ දැන් දැඩිව බාරගෙන පිළියම් නේද? තමන්ගේ ලෝකෙට ඒ රූපේ තියෙනවා දැන්. බාහිර රූපේ දැන් සතර මහා ධාතු රූපේ තමන්ගේ ලෝකෙට තියෙනවා. දැන් අපි තව කෙනෙකුට කියන්න පුළුවන් අන්න අතන මෙහෙම රූපයක් තියෙනවා කියලා නේද? පුළුවන් නේද? පුළුවන්. ඒ රූපය ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ රූපය ආයේ සිහි කරගන්න පුළුවන්කම තියෙනවා නේද? ඔව්. එතකොට ඒ රූපේ අපි බාර අරන් ඉවරයි නේද? ඔන්න ඕකට කියනවා ඒ රූපයේ බැසගත්තා කියලා. පාලියෙන් කියන්නේ අජ්ජෝසාය තිට්ඨති. අජ්ජෝසාය තිට්ඨ. හරි. ඒ රූපය දැන් දැඩිව පිළි අරන් ඉවරයි. හරි. මේ කියන්නේ ඇලීම ගැටීම නෙමෙයි, ආසකරන තරහ වෙන ගතිය නෙමෙයි. රූපය දැඩිව පිළි අරගෙන. අජ්ජෝසාය තිට්ඨති රූපේ බැසගෙන. දැකීම මාත්‍රයෙන්ම ඕක තමයි සිද්ධ වෙන්නේ. ලෝකෙට අයිති රූපයක් තියනවා කියලා දැඩිව බාරගත්තා. හරි. ඒ දැඩිව ග්‍රහණය කිරීමමයි උපාදාන කිරීම කියන්නේ. දැන් දැඩි විශ්වාසයක් ආවනේ අතන මොකද්ද තියනවා කියලා නේද?
අපි දෙන්නේ ඉතින් අර සංහාපච්ච උපාදාන කියලා සංහාවේ තව දුරට ගියාමයි උපාදාන වෙන්නේ කියලා
වගේ. ඔව්. ඔව් එහෙම තමයි අහලා තියෙන්නේ නේද? තණ්හාව ඇවිල්ලා ඕක තව දැඩිව ගත්තාම තමයි දුක ඇති වෙන්නේ. ඈ එහෙම තමයි අහලා තියෙන්නේ. දැන් අපි ධර්මය ටිකක් නුවණින් විමසන්න. එතකොට දැන් මෙතන තේරුම් ගන්න රූපයක් බාරගත්තා, පිළිගත්තා. හරි, රූපේ බැසගත්තා. හරි, තාම ඒක ඇලුනේ ගැටුනේ නැහැ කියලා හිතන්නේ. අය පිළිගත්තා. ඒ පිළිගැනීම තුල බලන්න දැන් උපාදානයක් වෙලා තියෙනවා. මොකද එතන මම කියන හැඟීම ඇවිල්ලා. මම මගේ කියන හැඟීම ඇවිල්ලා. හරි. දැන් තන හරි ගැඹුරු තැනක්. සියුම් තැනක්. මොකද අපිට පේනවා මෙතන පංච උපාදානස්කන්ධය හටගෙන. නේද? මේකේ ඊළඟට ඕකට ඇලීමක් හරි ගැටීමක් හරි ඇති කරගෙන තව හිතක් හදනකොට එතනත් අනිවාර්යෙන් තව පංච උපාදානස්කන්ධයක් හටගන්නවා. ඒ කලින් දැනගෙන හිටියකෙත් වැරද්දක් නැහැ. මේ රූපෙට ඇලීම ඇවිල්ලා ඔන්න මන් තව සැරයක් ඕක දිහා බලන්න ඕන. නැත්තම් ඔය මේක අල්ලලා බලන්න ඕන. නැත්තම් ඔකේ ගඳක් සුවඳක් බලන්න ඕන. රසක් බලන්න ඕන. ඔව්. ඒ එහෙම හිතලා තව තව හිත හදනවනේ. ඒ හදන හැම හිතක්මත් මතක තියාගන්න තව තව පංච උපාදානස්සන. ඒ හින්දා ඒ හිතපු එකත් හරි. හැබැයි ඒකට කලින් හැදිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් කියන එක දැන් තේරුම් ගන්න ඕන. හරි. දැන් බලන්න ඔතන ඇහෙන් දැකීමනේ සිද්ධ වුනේ. නේද? දැකීම නිසා අපි රූපයක් පැනෙව්වා නේද? දැකීමේ සිද්ධිය නිසා රූපයක් පැනෙව්වා නේද? රූපයක් තියනවා කියලා පිළිගත්තා. නේද? ඒ කියන්නේ දැකීමට අමතරව රූපෙකුත් අපි හැදුවා.
ලැබෙන්නේ දැකීම.
ඔව්.
ලැබෙන්නේ දැකීම.
ඔව්. සිද්ධ වුණේ දැකීමේ කියන ක්‍රියාව. දැකීමට අමතරව අපි රූපෙකුත් තියනවා කියලා හිතුවා. ඒක අත්දකින්න මම ඉන්නවා කියන එකත් හිතිලා. ඔය දෙකම ඇවිල්ලා නේද? දැකීමේ සිද්ධිය විතරක් නෙමේ, දැකීම නිසා දකින්න දෙයකුත් පැනෙව්වා, දකින කෙනෙකුත් පැනෙව්වා. හරි, ඔය ටික වෙලා ඉවරයි නේද? දැකීම විතරක් නෙමෙයි දකින දේකුත් තියනවා කියලා හිතුණා, දකින කෙනෙකුත් ඉන්නවා කියලා හිතුණා නේද? ඔන්න ඔතන වැරද්දක් තියනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දිත්තේ දිත්තමත්タン වුණා නම් දැකීම වුණා, දැකීමට අමතරව දැකපු දෙයක් පණවන්නෙත් නැහැ, දැකපු කෙනෙක් පණවන්නෙත්
නැහැ.
දැන් ඕක මේ විදිහට කිව්වට ඕක දැන් අපිට වැරදුනා කියලා හිතෙන්නේ නැහැ. මෙතන මේ දෙයක් තියනවා කියලා හිතුවාට ඕකේ මොකද්ද තියෙන වැරද්ද කියලානේ හිතෙන්නේ. නේද? අපි හොයාගන්න ඕන ඔතන තියෙන වැරද්ද. ඈ? තාම හිතෙන්නේ නැහනේ වැරදිලා කියලා, මේ කියන දේ මොකක් හරි අඩුවක් කියලානේ හිතෙන්නේ. අර බෝතලයක් තියනවා කියලා දැනගත්තට ඕකේ මොකද්ද? ඔතන දුකක් හටගත්තද? එහෙම නේද හිතෙන්නේ? එහෙම හිතන්නේ අපිට මේ ලෝකයට අයිති දෘෂ්ටිය බලවත් තමයි. ලෝකයට අයිති දෘෂ්ටි බලවත්. මොනවාද මේ ලෝකයට අයිති දෘෂ්ටි කියන්නේ? ඇහෙන් දැක්කහම අපි හිතනවා තියෙන හින්දම පේනවා. නැත්තම් පේන දේ තියෙනවමයි කියන දෘෂ්ටි දෙකකයි. තේරුණාද මේ කියන දේ? එළියේ මොකද්දෝ තියෙන හින්දමයි පේන්නේ. මේ විදිහට පේන නිසා එළියේ තියෙනවමයි කියලා අපි විශ්වාස කරන ගතියක් තියෙනවා. ඒ විශ්වාස කිරීමට කියනවා දෘෂ්ටි කියන මතය. තියෙන දේ තියෙන නිසාම පේනවා කියලත් හිතෙනවා. පේන නිසා අපි තියෙනවා කියලත් පිළිගන්නවා. ඔය දේ වෙලා නේද දැන්? දැන් මෙතන මොකද්දෝ තියෙන හින්දමයි
පේන්නේ
කියලා නේද දැන් විශ්වාස කරන්නේ? ඒ වගේම මේ පේන හින්ද අතන මොකද්දෝ තියෙනවමයි කියලත් විශ්වාස කරනවා නේද? ඒ විශ්වාසයෙන් හින්දා නේද ඒකට අපි නමක් දෙන්නේ? බෝතලේ හරි මොකක් හරි කියලා, නැත්නම් සතර මහා ධාතු රූපේ කියලා හරි කියන්නේ නේද? අත්දකින්න දෙයක් එළියේ තියෙනවා නේද? ඒ දෙයක් තියෙනවා කියලා හිතුනේයි පෙනීම නිසා. පෙනීම මුල් කරගෙන අපි දැඩිව පිළිගත්තා දකින්න දෙයක් එළියේ තියෙනවා. ඒ දේ සතර මහා ධාතුයෙන් හැදිලා තියෙනවා කියලා දැඩිව විශ්වාස කරනවා නේද? ඒක ඇත්තමයි කියලා විශ්වාස කරනවා නේද? ඔව්. ඒ ඇත්තමයි කියලා විශ්වාස කරන ගතිය තමයි ධිට්ඨිය. ධිට්ඨිය කියන්නේ දැන් අපේ මතයක් තියෙනවා, පේන දේ තියෙනවා නේද? ඔව්. ඔන්න ඔක මායාවක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ ධර්මයෙන් පෙන්නනවා. මොකද ওই විඥාණයෙන් කියපු දේ තමයි අපි පිළිගන්නේ. මන විඥාණයෙන්ද කිව්වේ? චක්කු විඥාණය. ඇහැකුත් තියෙනවා, ඇහැට අරමුණු වෙන රූපෙකුත් තියෙනවා කියලා කිව්වේ කවුද? චක්කු විඥාණය. ඒතකොට විඥාණය මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මායාකාරය. දැන් මායාකාරය කියපු දේ අපි විශ්වාස කළා. හොයන්නේ බලන්නේ නැතුව. ඇහැකුයි රූපෙකුයි තියෙනවා කියපු ගමන් පිළිගත්තා. ඒක තමයි අර දැඩිව බාරගත්ත බැසගත්තා කියලා. හරි. එතකොට දැන් අනිත් පැත්තට ප්‍රශ්නේ එනවා, ඔතන එහෙනම් එහෙම දෙයක් නැද්ද? නේද? ඒක නේද ඊළඟට අහන්නේ. ඒකටත් උත්තරේ හොයාගන්න. දැන් මං කිව්වද ඔතන මුකුත් නැහැ කියලා මං කිව්වද මෙච්චර? එහෙම දෙයක් කිව්වේ නැහැ. ඒකත් කිව්වේ ඔයගොල්ලන්ගේම හිතෙන්නේ නේද? මං මෙච්චර වෙලා කිව්වේ නැහැ මෙතන මොකවත් නැහැ කියලා අදහසක්. ඒ දැන් හිතිලා තියෙනවා ඔය කියන්නේ ඔතන මුකුත් නැහැ කියලා. හිතුණාද එහෙම?
නෑ
ඒක. මම නම් කිව්වේ නෑ. ඇත්ත தත්ත්වය ඔතන මුකුත් නෑ කියලා මං කිව්වේ නෑ. මං තාම කිව්වේ ඔගොල්ලෝ විශ්වාස කරන දේ ගැන. නේද? හැබැයි මේ විශ්වාස කරන දේ වැරදි කියලා මං කිව්වේ. මොකද පේන නිසා ඒ දේ තියෙනවමයි කියලා හිතපු දෘෂ්ටියක ඔය ඉන්නේ. පේන දෙයම මෙතන තියනවා කියන දෘෂ්ටියක ඉන්නේ කියන එක මං කියනවා. එහෙම නැතුව මං කියන්නේ මෙතන මොකුත් නැහැ කියන කතාවක් මං කිව්වේ. පෙනීමක් තියනවා. පෙනීමක් නැහැ කියලා කිව්වෙත් නැහැ නේද? පෙනීම තියනවා. පෙනීමෙන් පස්සේ ඒ නිසා හිත කියපු දේවල් ටිකක් තියෙනවා. අපේ විඤ්ඤාණය කියන දේවල් ටිකක් තියෙනවා. මොනවද කියන්නේ? ඇහක් තියෙනවා, ඒකෙන් දකින්න රූපයක් එළියේ තියෙනවා. ඔය කතාව විඤ්ඤාණයෙන් කියපු දෙයක් මිසක් ඇත්ත ඇති හැටි නෙවෙයි. යථාභූත ස්වභාවය නෙවෙයි. අපි පෙනීම නිසා ඔය මුලා වෙලා, දැන් මුලාව මොකද්ද කියලා තාම තේරෙන්නේ නැහැ නේද? පවතින දේ පේන්නේ. මොකක්ද මුලා? විඥාණයෙන් කියපු හින්දා පිළිගත්තා. දැන් ඒක ඇත්ත తත්වෙද කියන එක හොයන්න. පේන ස්වභාවයමද එළියේ පවතින. එහෙනම් මුකුත් නැද්ද මෙතන? හිතෙන ස්වභාවය එකක් පවතින ස්වභාවය වෙන එක. අන්න ඔක තේරුම් ගන්න. අපේ විඥාණයෙන් කියන ස්වභාවය එකක්. පවතින ස්වභාවය වෙන එකක්. මොකද විඥාණයට අහුවෙන්නේ නැහැ පවතින ස්වභාවය. විඥාණයට අහුවෙන්නේ මේ ඇහෙන් හදලා දීපු ප්‍රසාද රූපේ. ඇහැ ඇතුලේ ඇති වුණ ප්‍රසාද රූපේ තමයි හිත දැනගත්තේ විඥාණය. විඥාණයට අරමුණ වෙන්නේ ඒක. නේද? ඇහැ නැතුව විඥාණයට බෑ එළියේ තියෙන දේ ගිහිල්ලා බලන්න. ඇහෙන් සකස් කරලා දෙන ප්‍රසාද රූපයමයි විඥාණි දැනගන්න. අපි හිතුවේ මොකද කියන එක ඉතින් හේතු වෙනම හොයාගන්න. හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි ඇත්ත ඇති හැටි නොදන්නකම. යථාභූත ඥාණය නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව. නේද? ඇත්ත ඇති හැටි දන්නේ. ඒකට කියනවා අවිද්‍යාව නොදන්නකම. නොදන්නකම හින්දා අපි එක එක දේවල් හිතා ගන්නවා. මෙහෙම වෙන්නේ නැති. මෙහෙම වෙන්නේ නැති. ඒව මොනවද? මුලාව. එක එක්කෙනාට එක එක ඒවා හිතා ගන්න පුළුවන්.
ඒක විඥානීය සාපේක්ෂයි.
ඔව් දැන් තමන්ගේ පුරුදු අනුව තමයි හිතා ගන්න. ඔතන් තියෙන්නේ මොකද්ද කියලා. දැන් මෙහෙම කිව්වටම මේක එච්චර පැහැදිලි වෙනවා මදි නේද? එතන බෝතලයක් නැද්ද කියලා අනිත් පැත්තට හිතෙනවා නේද? නැහැ. හා? ආ, ඉවෙල දැක්ක බෝතමලේ තාමත් ආයේ පේනවා. තාමත් පේනවා නේ. අපි දකින්න කලිනුත් ඔය බෝතලේ ඔතන තිබිලා තියෙනවා. නේද? අපි දකින්න කලිනුත් ඔය බෝතලේ ඔතන තිබිලා තියෙනවා. දකින්න කොටත් තිබුණා. දැන් ආයේ බැලුවොත් ඒත් තියෙනවා. ඒ කියන්නේ අනාගතෙත් ඕක තියෙනවා. ඒ කියන්නේ අතීතෙත් තිබුණා වර්තමානෙත් තියෙනවා අනාගතෙත් තියෙනවා. දැන් අපි එළියේ තියෙන දෙයට ඔන්න අතීත රූපේ වර්තමාන රූපේ අනාගත රූපේ කියන විශ්වාසයකටත් ගියා. නේද? ඔය අද්දකපු රූපේ අපි බලන්න කලිනුත් මේ දැකීම වෙන්න කලිනුත් ඔතන තිබුණා. දැකීම සිද්ධ වෙන මොහොතෙත් ඔතන තියෙනවා. ආයේ අපි ඉස්සරහට අපේ ආයතනකින් අත්දකින්න ගියොත් ඒත් අහුවෙන. ඔව් කාල තුනටම අයිති. අතීත අනාගත වර්තමාන. අතීත රූප අනාගත රූප වර්තමාන රූප කියන ඒ පැවැත්ම දුන්නා නේද? මීට පොඩ්ඩකට කලිනුත් තියනවා දැනුත් තියනවා අනාගතෙත් තියනවා. ඒ කියන්නේ පැවැත්මක් දුන්නා නේද? එතකොට අපි දැන් ඔකට භව පැවැත්මකුත් දීලා පැවැත්මක් දීලා භවයක් දීලා භවය කියන්නේ යම් කිසි කාලයක් පවතින ස්වභාවය නේද? දැන් මනුස්ස භවය කියලා අපි කාලයක් දෙනවා. ඉපදුන දවසින් ඉඳන් මැරිලා. දැන් අපේ ඕන රූපයකට අපි සාමාන්‍යයෙන් පවතින කාලයක් එක්ක තමයි අපි ඒක බාරගන්නේ. ඔය දැකපු දේ මෙච්චර වෙලා තියෙනවා කියලා හරි අදහසක් තියෙනවා නේද? සමහර ඒවා ඔව් දැන් කඩෙන් බඩුවක් ගන්න ගියාම හොයනවා මේක රත්තරන්ද නැත්නම් ඉමිටේෂන්. රත්තරන් නම් පවතින කාලේ වැඩි. එහෙම නැත්නම් ඔය ඩිස්නේ ඉක්මනට නැතිලා යනවා. අච්චර කාලයක් අපි ප්‍රයත්න දෙන්නේ. ඔය පවතින කාලේ වැඩි වෙනකොට වටිනකමත් වැඩි. නේද? පවතින කාලේ අඩු වෙනකොට ඉච්චර වටිනකමත් දෙන්නේ. හෙට වෙනකන්වත් තියාගන්න බැරි එකකට අපි එච්චර සල්ලි දීලා ගන්න නෑ නේද? ඔව්. වොරන්ටි කාඩ් හොයනවා. ඒ වටිනකම වැඩි වෙනවා පවතිනවා කියලා කියනවනම් නේද? එතකොට මේ මූලික පැවැත්ම දෙන්නේ අපිමයි. එහෙන් දැකීම තුලින් දකින දෙයට පැවැත්මක් වෙනවා. දැන් බලන්න අපිට තේරෙන්නේ නැහැ ඕක මේ අපේ හිතේ තියෙන විශ්වාසයක් හින්දා කරන දෙයක් කියලා. අපිට හිතෙන්නේ නැහැ එළියේ තියෙන හින්දාම නිත එහෙම හිතන්නේ. එහෙම නේද හිතෙන්නේ? ඔව්. ඕකට තමයි අර දැන් උපමාවක් ගන්න වෙන්නේ අර බල්ලා. හැමදාම අපිට උදව් වෙන බල්ලා. වතුරට එබෙන බල්ලා. දැන් වතුරට එබෙන බල්ලා මොකද හිතන්නේ? තවත් බල්ලෙක් වතුරේ ඉන්නේ. නේද? දැන් ඒ හින්දා ඒ බල්ලා තරහ ගන්නවා නේද? හා? කොයි බල්ලද? වතුරේ ඉන්න බල්ලද? ගොඩ ඉන්න බල්ලද? ගොඩ ඉන්න බල්ලා තරහ ගන්නවා. මොකද? වතුරේ තව බල්ලෙක් ඉන්නේ. නේද? ඔව් කටේ මස් කෑල්ලක් තිබුණොත් එහෙම බුරන්න ගිහිල්ලා මස් කෑල්ලත් වතුරට දානවා. දැන් හිතෙනවා දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. ඇයි හිතෙන්නේ? දැන් බල්ලගෙන් ඇහුවොත් ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ? පේන නිසා. දැන් බලන්න පේන නිසා දෘෂ්ටියකට ආවා වතුරේ බල්ලෙක් ඉන්නවා. ඒ කියන්නේ පෙනීමට අමතරව පැනෙව්වා පේන දේ. හරි. පෙනීමට අමතරව පේන දේ පැනෙව්වා. එළිය තියෙනවමයි කියලා බාරගත්තා. පැනෙව්වා කියන්නේ ඒක බාරගත්තා. දෙඩිව බාරගත්තා. ඒ කියන්නේ එතන දෘෂ්ටි දෙකක් තියෙනවා. එකක් තමයි පෙනීම නිමේ දෘෂ්ටි. පෙනීම නිසා එන දෘෂ්ටි දෙකක් තියෙනවා. එකක් තමයි බල්ලෙක් ඉන්න හින්දාමයි මෙහෙම පෙනෙන්නේ. ඒක එක දෘෂ්ටිය. ඇයි අපි ඒකට දෘෂ්ටිය කියන්නේ? අපි දන්නවා ඇත්තට බල්ලෙක් නැහැ කියලා නේද? බල්ලෙක් ඉන්න හින්දාමයි මෙහෙම පේන්නේ කියලා දැඩි මතයකට එන. ඒ දැඩි මතයට කියනවා දෘෂ්ටි. නේද? කිසි කතාවක් නැතුව බල්ලා නම් ඉන්නේ ඒ දෘෂ්ටිය කියලා කියන්නේ. අපි දන්නවා බාහිර ස්වභාවය නෙමෙයි මූ අධදකපු ස්වභාවය. නේද? ඒ දෙක දෙකක් කියලා දන්නවා නේද? දැන් බල්ලාගේ ලෝකෙට බල්ලෙක් වගේ පේනවා. ඒක විශ්වාසය. හැබැයි එළියේ එහෙම බල්ලෙක් නැහැ. බල්ලා හිතන જાතියේ බල්ලෙක් නැහැ. නේද? පෙන්눔 කරන ස්වභාවයක් නම් තියෙන. බල්ලාට බල්ලෙක් වගේ පෙන්눔 කරන්න අවශ්‍ය ස්වභාවය තියෙන. නමුත් සතර මහා ධාතු බල්ලෙක් එළියේ නැහැ. අර බල්ලා විශ්වාස කරන මට්ටමේ සතර මහා ධාතු බල්ලෙක් නැහැ. දැන් මේ බල්ලාගේ මෝඩකම හින්දාමයි සතර මහා ධාතු බල්ලෙක් ඉන්නවා කියලා පැනෙව්වේ. රූපයක් පැනෙව්වේ. දැන් පේනවද? දැකීමට අමතරව දකින දෙයක් පැනෙව්වා කියලා. ඒ පණවපු දේ සතර මහා ධාතු කියලාත් විශ්වාස කරනවා නේද? පෙනීමේ සිද්ධිය නිසා බාහිර දේ පැනෙව්වා. ඒ බාහිර දේ සතර මහා ධාතුවෙන් හැදිලා තියෙන්නේ කියලා විශ්වාසයකට ආවා. පෙනීම නිසා පෙනීමට අමතරව රූපයක් පැනෙව්වා. ඒ පනෝපු රූපේ සතර මහා ධාතු කියලා බාරගත්තා. රූපේ බැසගත්තා කියන්නේ ඕකයි. ලෝකෙට අයිති රූපයක් දැන් පැනෙව්වා. දැඩිව පිළිගත්තා. තියෙනවා කියන දෘෂ්ටිය තමයි. ඒ සතර මහා ධාතුයෙන් හැදිච්ච බල්ලෙක් ඉන්නවා. ඒ හින්දා නේද දැන් තරහ ගන්න. ඔව්. දැන් ඒ සතර මහා ධාතු බල්ලෙක් පනෝපු ගමන් තව දෘෂ්ටි ටිකකට එනවා. මොනවද? මේ බල්ලා මං දකින්න කලිනුත් ඔතන හිටියා. දකින මොහොතෙත් ඉන්නවා. ආයි ඉස්සරහට අනාගතේ බැලුවොත් ඒත් දකින්න පුළුවන්. දැන් ඔන්න අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප කියලා පැවැත්මකුත් දෙනවා. දැන් බලන්න දැන් මනසින් හදපු බල්ලා ඉස්සෙල්ලා සතර මහා ධාතු කළා. බාහිරයට ලෝකෙට අයිති කළා. ඒ අයිති කරනවත් එක්කම තව දෘෂ්ටි ගොඩකට ගියා. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප කියලා භව පැවැත්මකුත් දුන්නා. ඒ බල්ලට භවයකුත් දුන්නා. මායාව හින්දානේ දැන් පැනෙව්වේ. අපට පේන්නේ නැහනේ සතර මහා ධාතු බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා නේද? බල්ලට හිතෙනවා සතර මහා ධාතු එහෙම නැත්නම් ලේ මස් නහර ඇට වලින් හැදුන පණ තියෙන බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා මේ දකින මොහොතේ ඉන්නවා කියලා විතරද ඌට හිතෙන්නේ? නෑ. මම බලන්න කලිනුත් හිටියා, බලන මොහොතෙත් හිටියා, අනාගතෙත් තියෙනවා. දැන් ඒ හිතෙන් හදපු බල්ලට ඔන්න පැවැත්මකුත් දුන්නා නේද? බලන්න මේ දැඩි විශ්වාසය තුල රූපේ බාර ගැනීම තුල යන දෘෂ්ටි වලින් කරන දේ. හරි? දැන් අපි දන්නවා ඒක නෑ, බලන මොහොතෙමයි. දැන් බල්ලා ඉබෙනකොටමයි ඡායාව පවා හටගන්නේ නේද? නැත්තම් ඡායාවවත් නෑනේ වතුරේ බල්ලා ඉබෙන්න කලින්. නේද? ඒ දකින මොහොතෙම හටගත්ත ඡායාවක් තමයි ඇහෙන් අරමුණු වෙලා මේ ප්‍රසාද රූපේ හැදුවේ. ඔව්. ඒකට එහෙම තත්වේවත් බාහිරේ තිබුණ නෑ මූ ඉබෙන්න කලින්. ඒ කියන්නේ බලන නිසාමයි මේ බලන දේ හටගත්තේ. නේද? බලන නිසාමයි රූපය හටගෙන තියෙන්නේ. නැතුව රූපයක් වෙනම තිබිලා නෙවෙයි. නේද? බලන නිසාම හටගෙන ඒකට අවිද්‍යාවයි මුලාවයි සේරම ටික එකතු කරලා බල්ලා හිතෙන් සංස්කරණයක් කරලා තව බල්ලෙක් ඉන්නවා කියලා. ඒ සංස්කාරය හදපු මනසේ හදපු බල්ලා ඊළඟට මුලා වුණා එළියේ ඉන්නවා කියලා. පේනවද? අවිද්‍යාවයි මුලාවයි එකතු වුණ හැටි. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි දන්නේ නැතිකම. ඇත්ත ඇති හැටි දැනගත්තා නම් ඌ මුලා වෙන්නේ නැහැ නේ අපි වගේ. නේද? දැන් ඌ ඇත්ත ඇති හැටි දන්නේත් නැහැ. එහෙනම් අවිද්‍යාව නිසා සංස්කාරයක් කළා. ඒ සංස්කාරේ එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් කියලා දැඩිව විශ්වාස කළා. ඒ කියන්නේ තමන් තුල හදපු දේ, හිතේ හදපු දේ එළියේ පවතින සතර මහා ධාතු රූපයක් කළා මේ හිත ඇතුලේ. අවිද්‍යාවයි මුලාවයි. දැන් මුලා වුණා ඔන්න එළියේ ඉන්න තව බල්ලෙක් කියලා. ඇත්ත සිද්ධිය මොකද්ද? හිත ඇතුලේ හැදුන හිතක් විතරයි, විශ්වාසයක් විතරයි. නේද? දැන් ඒ මුලාව එක්ක මුලාවල් යනවා දිගින් දිගට. ඒ ඉන්න බල්ලා මීට කලිනුත් හිටියා, දැනුත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. එතකොට මගේ තව ආයතනකින් ඕන්නම් ඌව අත්දකින්නත් පුළුවන්. ඒ ලෝකෙට අයිති දෙයක්. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගිහිල්ලා අල්ලලා බලන්න පුළුවන්, හපා ගන්න පුළුවන්. නේද? ගඳ සුවඳක් බලන්න පුළුවන්. ගිහින් ඉව කළොත් ඒ බල්ලගේ ගඳත් එයි. නාසය වුණත් උපත් ගන්න පුළුවන්. ඒ බල්ලා විරුවක් ගෙරෙව්වත් මට සද්දෙත් ඇහෙයි. නේද? කනක් උපත් ගන්නත් පුළුවන්. මේ ආයතන ඕන එකක් උපත් ගන්න හැකියාව දැන් තියෙනවා. ඔය මනසෙන් හදපු බල්ලක්. මනසෙන් හැදුවට දැන් විශ්වාසය මොකද්ද? ඇත්ත බල්ලෙක් එළියේ ඉන්නවා. දැන් පේනවද? දැකීමට නැත්තම් පෙනීමට අමතරව පෙනෙන දෙයක් පනෝලා. ඒක දැඩිව පිළි අරන් බාර අරන්. ඒ දැඩිව බාර ගැනීම තමයි උපාදාන ඉතිරි. පේනවද? දැන් උපාදාන නොවුනනම් ඔය මොකවත් වෙන්නේ නැහැ. ඈ? මේව පෙන්නුම් කරන ගතියක් තියෙනවා එච්චරයි. අපි එතනින් නවත්තලා නැහැ. නේද? පේන දේ එළියේ තියෙනවමයි, ඒ තියෙන හින්දාමයි පේන්නේ. එතකොට තියෙන හින්දා කියලා හිතන දේ අපි තව තව මත තියෙනවා. සතර මහා ධාතු ඈ නේද? ඕක අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප කියලා එහෙම බෙදන්න පුළුවන්. තව තව 11 ආකාරයකට ඕක ඕනනම් දාගන්න පුළුවන්. දුර තියෙන රූප, ළඟ රූප නේද? ප්‍රණීත රූප, හීන රූප, සුකුම රූප මොකද කියනා නේද? ගොරෝසු රූප නේද? 11 ආකාරයක් ওই රූපය ගැන හදා ගන්න පුළුවන් ඕන. හරි? දැන් ඒ හදන රූප ඔක්කොම මේ රූපෙත් එහෙම තමයි. දැන් ඕගොල්ලන්ට ඒ 11 ආකාරයටම දාන්න පුළුවන් මේ රූප. ඔය කතාව තමයි බල්ලත් කියන්නේ. ඒ රූපේ බාරගත්ත ගමන් ওই රූපේ සතර මහා ධාතු. ওই රූපේ මීට කලිනුත් තිබුණා. ওই රූපේ අනාගතෙත් තියෙනවා. ওই රූපේ දුර තියෙනවා. ওই රූපේ ළඟ තියෙනවා. ওই රූපේ හොඳයි, නරකයි. ඕන ගොඩකට දාන්න පුළුවන්. එතකොට අන්න ඒකයි. දැන් ඒ අවබෝධේ නෑ. අර දැන් බල්ලව හටගත්තේ දකින ඇහැ එහෙන් දකින මොහොතේ නේද? අපිට පේනවා ඒක. ඒ ඒ බල්ලට බල්ලෙක් හටගත්තේ ඇහෙන් දකින මොහොතේ. ඊට කලින් හිටියේ නෑ එහෙම බල්ලෙක්. ඒ ඒ ඇහැ අහකට ගන්නකොටම ඒ බල්ලා නිරුද්ධ. ඒ කියන්නේ කලින් එහෙම දෙයක් තිබ්බේ නෑ. බල්ලාගේ තියෙන මුලාව මෝඩකම ඕවා ඔක්කොම හින්දා බල්ලෙක් වගේ පෙනුණා නේද? පෙනීම ඇති වෙන්න අවශ්‍ය කරුණු ටික යෙදුණා. ඒ කියන්නේ බල්ලාගේ ඇහැක් පේන ඇහැක් තිබුණා. ඇහැට අරමුණ වෙන ඡායාවක් තිබුණා. වර්ණ රූපයක් තිබුණා. ඒ නිසා චක්කු ප්‍රසාදයේ ප්‍රසාද රූපයක් හැදුණා. ඒක බල්ලාගේ විඥාණයෙන් දැනගත්තා නේද? ඒ පෙනීම සිද්ධ වෙන්න අවශ්‍ය කරුණු ටික යෙදුණා. හරි, ඒකේ වැරද්දක් තියනවද? නැහැ. පේන ඇහැක් තිබීමේ වැරද්දක් තියනවද? නැහැ. හැබැයි පේන ඇහැ ලැබුණේ පුරාණ කර්මයක. බල්ලෙක්ගේ ඇහැක් ලබන්න චුතිසිත හැදෙනකොට ප්‍රතිසංවිත ඈ අරමුණු වුණා. ඔය ඊයේ හදපු හිතක් අරමුණු වුණාම පුළුවන් ගෙහින් බල්ලෙක්ගේ ඇහැක් ලබා ගන්න. ඒක තේරුන්නේ නැහැ ගොඩක්. දැන් තමන් මැරෙනකොට ඊයේ හදපු හිතක් අරමුණු කරගත්තාම නේද ඊළඟ ප්‍රතිසන්දියේදී පුළුවන් බල්ලෙක්ගේ හැක් ලබා ගන්න. ඒ අකුසල ඊයේ හදපු හිත අකුසල් සිත්නේ වැඩිපුර හැදුවේ. දැන් මැරෙන මොහොතේ ඕක සිහි වුණොත් ඒකට අනුරූප තිරිසං ආත්මයක නම් ප්‍රතිසන්දිය ලබන්නේ ඊළඟට ලැබෙන්නේ බල්ලෙක්ගේ හැක් සතෙක්ගේ එත ඒ ඒ පුරාණ කර්මයේ අනුව ලැබෙන්නේ බල්ලෙක්ගේ හැක් නම් ඒ කර්ම ශක්තිය. ඒ නිසා ලැබුණ ඇහැ තියෙනවා. ඒතර පරණ කර්මයෙන් ලැබුණ ඇහැ තියෙනවා. දැට ඇහි පෙනීමේ ශක්තිය තියෙනවා. ඒ පේන්න කුසල් ප්‍රමාණයක් තියෙනවා. නේද? එතකොට අන්ධ නැහැ. අන්ධ වුණා නම් ඒ අකුසලේ තව බලවත්. නේද? අන්ධ බල්ලෙක් වුණා නම් එතකොට පේන්නේ නැහැ. දැන් පේන ඇහැක් ලැබෙන්න පොඩි ඒකේ බලවත්කමක් තිබුණා. නේද? එතකොට මේ පුරාණ කර්මෙන් ලැබුණ ඇහැ. එතකොට ඒකට අරමුණු වෙන වර්ණ සටහනක් යෙදුණා. ඒ නිසා ප්‍රසාද රූපයක් හැදිලා ඔන්න හිතක් හැදෙන්න අවශ්‍ය කරුණු ටික තිබුණා. ඕකේ වරදක් නැහැ. වරද තියෙන්නේ පේන සිද්ධියේද ඊට පස්සේ හිතෙන් එන වැරදි විශ්වාස. වැරදි විශ්වාස. එතකොට අපි දැනගන්න ඕන පෙනීමේ සිද්ධිය ඒකට අවශ්‍ය හේතු යෙදෙන හින්දා පේනවා. ඒක පුරාණ කර්මයක විපාකයක්. හරි? දැන් අපිට මෙහෙම දෙයක් පේන්නේ අපේ පුරාණ කර්මයකින් අපිට ලැබුණ මනුස්ස ඇහැක් හින්දා ඒකට අරමුණ වෙන වර්ණ වලින් සටහනක් ප්‍රසාද රූපයක් හැදුනා. ඒ හින්දා එහෙම පෙන්නුම් කරනවා. ඒක පෙනීම. දැන් පෙනීම නිසා අපි සකස් කරන හිත් ටික ඒක පුරාණ කර්මයක්ද? නෑ. ඒක අලුතෙන් හදන අලුත් කර්මය. එතකොට ඔන්න බලන්න දැන් මේ අලුතෙන් හදන එකේ අවිද්‍යාවේදීලා සංඛාරයක් නම් යෙදෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරය. හරි? ඒක එතකොට අලුත් කර්මයක්. අලුත් කර්මෙට විපාක තියෙනවා. අර පරණ කර්මයේ ඒක ගෙවිලා ඉවරයි. ඒකේ විපාකේ පෙන්නුම් කරන ස්වභාවය විතරයි. ඒක උදව් කරගෙන අපිට පුළුවන් තව තව අලුත් චේතනා හදන්න. ඒ චේතනා තමයි අන්න බල්ලෙක් ඉන්නවා. ඔය බල්ලා මට තරහකාරී. ඒ හින්දා මං තරහ ගන්න ඕන. ඒ නිසා බුරණ. ඔන්න කාය සංකාර නැත්නම් වචී සංකාර. මේ අවිද්‍යාවෙන් කරන තරහ අරගෙන බුරණව. දැන් ඕක අලුත් කර්මයක් නේද? ඒ බුරන්න මුල්ලුනේ මොන හිද්ද? මොන හිද්ද? ද්වේෂසි. තරහ මුල්ලුන හිත් නේද? ඒකට ද්වේෂ මූල සිත් තලින් කරන ක්‍රියා කියන්නේ ඔක්කොම අකුසල. මොන බලන්න තිරසනෙක් වුණා නම් ඔව් කොච්චර ගෙරෙව්වත් විරුවත් ඔය ඔක්කොම අකුසල කර්ම දැන් එකතු කරගන්න. අපිටත් පුළුවන් ඉතින් බුරන්න කරවන්න මේ දැකපු දෙයක් හින්දා. බෝතලේට ඔව් ඒක තමයි. ඈ ලෝභ හිතන්නත් පුළුවන් තරහ හිතන්නත් පුළුවන්. ඒක තමයි මම අර බුරන වගේ. ඒ කියන්නේ තිරිසංගති ටික එනවා. නැත්තම් අර සසරේ යන්න ඕන කර්ම ටික හදනවා දැන්. අලුත් කර්ම ටික අවිද්‍යාවෙන් හදපු සංඛාර. නේද? අපේ ඇහැටත් ඒ ටික වෙන්නේ. ඒක තමයි තේරුම් ගන්න. ඔව් දැන් බල්ලගේ එකේ සතර මහා ධාතු තියෙනවද?
බල්ලක් තියෙනවා.
අපිත් ඇහැ පාවිච්චි කරන්නේ ඒ දෘෂ්ටියෙන්ම නා. පේන දේ තියෙනවමයි, තියෙන දේමයි පේන්නේ. එතකොට අපි කියනවා ওই සතර මහා ධාතු. නේද? ඕක තියෙන හින්දාමයි මේ පේන්නේ. පේන හින්දා ඔහොම දෙයක් තියෙනවමයි. දැන් බල්ලා ඉන්න දෘෂ්ටියම නේද අපිත් ඉන්නේ? දෙන්නම ඇහැ පාවිච්චි කරනවා.
දෙන්නම ලගිනවා.
තියෙන හින්දාමයි පේන්නේ කියලාත් හිතනවා, පේන දේ තියෙනවමයි කියලාත් හිතනවා. ඒ තියෙන දෙයට සතර මහා ධාතු කියලාත් පනවනවා. සතර මහා ධාතු රූපේ පනවනවා. එතකොට දැකීමට අමතරව දකින දෙයක් පනවනවා. දැන් දකින දේ දැනගත්තේ කොහොමද? විඥාණය එතෙන්ට ගිහිල්ලා බැලුවද? දකින දෙයක් තියනවා කියලා හිතුවේ ඇහෙන්ගත්තු ප්‍රසාද රූපේ. විඥාණයෙන් දැනගත්තා, ඒක මනසට බාර කළා. නේද? තව දුරටත් හිතන්න. මෙන්න මෙහෙම සටහනක් තියෙන, ඕක මොකද්ද කියලා මට කියන්න. අනන දෙනවා මනසට. මනස දානවා. ආ, ඔහොම එකක් නම් ඕකට කියන්නේ බල්ලි. ඔහොම එකක් නම් ඕකට කියන්නේ බෝතලය. ඈ
සංඥා.
දැන් එළියේදී අඳුරගන්න. අඳුරගන්නේ අපේ පරණ අත්දැකීම් එක්කනේ. කලින් තියෙන පෙර අත්දැකීම් ටික ඇදලා බලනවා, ඕකට ගැලපෙන්නේ මොකක්ද? ආ, ඔහොම දෙයක් නම් මෙහෙම. කියලා දැන් එළියේ පනෝපු රූපෙට අපි තව තව ඒවා චේතනා හදනවා. නේද? ඔය බල්ලෙක්, ඔය බල්ලා සැර බල්ලෙක්, ඔය මාව හපා කන්න තමයි එන්නේ, මගේ කොටස අල්ල ගන්න තමයි එන්නේ, මගේ කෑම ටිකක් නැතිනවා, මගේ ගෙදරත් නැතිනවා, මූග තරහ අරන් එලෝලා දාන්න ඕන. ඔන්න බුරනවා ගැටීමකට. ආ, හරි ලස්සන බල්ලෙක්, හොඳ බල්ලෙක් යාළු කරගත්තා නම් හොඳයි. ඔන්න ඊට පස්සේ වල් ගෙවනවා. ඈ ඇලීම පැත්තේ. දැන් ඔය ඇලීමයි ගැටීමයි දෙකටම මුල්ුණේ මුලාව කියලා පේන්නේ නැහැ නේද? මෝහයෙන් අපේ මනසෙන් හදපු බල්ලා එළියේ ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරපු හින්දා නේද ඔය ඔක්කොම උනේ? හිත ඇතුලේ හදපු බල්ලා, මේ නාම ධර්ම වලට පෙනුන බල්ලා, අපි රූප ධර්මයක් කළා. සතර මහා ධාතු රූප ධර්මයක් කළා. මනසට පෙනෙන බල්ලා සතර මහා ධාතු කළා. නේද? එළියේ තියනවා කියලා දැඩිව විශ්වාස කළා. ඔව්. දැන් අපි මනසට පේන බෝතලේ එළියට දැන් සතර මහා ධාතු කරලා. ඔය දෙකම වෙන්න පුළුවන්. නාමහින්ද රූප හැදෙන්නත් පුළුවන්, රූපහින්ද නාම හැදෙන්නත් පුළුවන්. අපි කොයි පැත්තෙන් පටන් ගත්තත් ඔය දෙක සම්බන්ධ කරනවා. හිතේ හැදෙන දේ බාහිරයට සම්බන්ධ කරනවා. ඔය සම්බන්ධ කිරීමමයි පස්සේ කියන්නේ. ඔය සම්බන්ධ කිරීමමයි, නාමයි රූපයි සම්බන්ධ කිරීමමයි පස්සේ කියන්නේ. ඒක නාම වලින් පටන් අරන් රූපයත් සම්බන්ධ කරනවා වෙන්නත් පුළුවන්, රූප වලින් පටන් අරන් ඒකට අදාළ නාම ටික සම්බන්ධ කරනවා වෙන්නත් පුළුවන්. හරි. දැන් ඒක කිව්වේ අපි දැන් ඇහෙන් දැකලා රූපයෙන් පටන් අරන් ඒකට අදාළ නාම ටික දාගන්නත් පුළුවන්. මේව නැත්තම් හිතට මතක් වෙලා ඒකට අදාළ රූපය මතක් කරගන්නත් පුළුවන්. එළියේ තියෙන රූපය. දැන් ගේ සීහි gedara සීහි කරගන්නකොට මේ හිතෙන්නේ පටන් ගන්නේ නාම ධර්ම වලින් පටන් ගත්තට රූපයෙන් ගැලවෙන. දැන්
මනින්ද්‍රියෙන් වෙන්නේ ඒක
නෙමෙයි. ඔව්. එතකොට ඔය පස්සයේ ආකාර දෙකක්. එකකට කියන අදිවචන සම්පස්සය. හිත ඇතුලෙන්ම හදන එක අදිවචන සම්පස්සය. බාහිරෙන් පටන් අරන් ඇතුලට ගන්නේ පටිඝ සම්පස්සය. නැහොත් නම් දෙකක් තියෙනවා, පස්සේ දෙය ආකාරයි. අදිවචන සම්පස්සයයි පටිඝ සම්පස්සය. ඉතින් ඒවා ටිකක් විස්තර ඇතුව ගියොත් මූලිකව දැනගන්න දැන් මෙතන මුලාවකින් කරන වැඩ ටිකක් තියෙනවා මේ අවිද්‍යාව නිසා. මනසේ හටගන්න නාම ධර්ම ටිකට අපි එළියේ තියෙන සතර මහා ධාතුවක් තියෙනවා කියලා දැඩිව විශ්වාස කරනවා පිළිගන්නවා. ඒ දෙක සම්බන්ධ කරනවා. ඔය කරන්නේ නාම රූප ගැට ගැසීම. නාම රූප වල නියම තත්ත්වේ දැනගන්නේ. නාම වලට අදාළ රූපයක් දැඩිව පිළිගන්න. ඔය නාම රූපයේ තමයි විඥාණයට ආරමුණු වෙන්නේ. හරි. මේ වැරදි සහගත අවිද්‍යා සහගත විඥාණයෙන් පෙන්වන්නේ නාම රූපය මිසක්. මේ විඥාණයට බෑ එළියේ තියෙන සතර මහා ධාතු රූපය පෙන්වන්න කරන්න. ඒතකොට විඥාණය කරන මායාවක් තමයි ඔය එළියේ සතර මහා ධාතු රූපයමයි ඔය දැන් දැනගත්තේ කියලා කියන්නේ. මොකද්ද ඔය උළුවේ තියෙන ඒවා මන් දන්නේ. සෙවනෙල්ල කියන්නේ මොකක්ද? සෙවනෙල්ල කිව්වේ මොකක්ද? බාහිර තියෙන දේ සෙවනෙල්ලද? නෑ මට තේරෙන්නේ නෑ ඔය කියන දේ. වෙනම සතර මහා ධාතුවත් හිතෙන් හදන දෙයක්මයි. මේක තේරුම් ගන්න. මේ ලෝකයේ තියෙන්නේ තමන් තුල. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකයේ තියෙන්නේ තමන් තුල. මේ බඹයක් පමණ ශරීරය තුල. දැන් බල්ලගේ උපමාවෙන් ඒක හොඳට පේනව නේද? පෙනීම තියෙනවා. ඈ? ඒ පුරාණ කර්මෙන් ලැබුණ ඇහැ නිසා පෙනීමේ සිද්ධියක් වෙනවා. ඒ සිද්ධිය නිසා දැකීම නිසා අපි විශ්වාස කරනවානේ එළියේ මෙහෙම දෙයක් තියෙනවා කියන්නේ. ඒක විශ්වාස කිරීමක් මිසක් එළියේ තියෙන දේ ගිහිල්ලා අත්දැක්ක නෙවෙයි ඔය. මේක තේරුම් ගන්න. තියෙනවද කියලා ස්කන්ධ තියෙනවා. ඔව් දැන් එළියේ ඇත්තටම සතර මහා ධාතුවෙන් හැදිච්ච දේවල් තියෙනවද? ඒකට උත්තරේ දෙන්න පුළුවන් ද Tamanට? ඒ ගැන හොයලා බලන්න විදිහක් තියෙනවද? හොයලා බලනවා නම් අපි හොයලා බලන්නේ මොනවයින්? ආයතන වලින්ම නේද? දැන් මේ ආයතන වලින් හදන විඥානේ අපිට හැමතිස්සෙම කියන්නේ බොරුවක් නะ. ඇත්ත தත්ත්වෙ පෙන්වන්නේ නැත්තම් අපි මේ අහන්නේ බොරුකාරයෝ 6 දෙනෙක්ගෙන්මයි අහලා දැනගන්න හදන්නේ. එතකොට තේරුම් ගන්න බාහිර ලෝකේ අත්දකින්න බෑ මේ ආයතන හයින්. මොකද 6 දෙනාම බොරුකාරයෝ. විඥානනේ මායාකාරයෝ 6 දෙනෙක්. නේද? දැන් ඇහැ නිසා හදන විඥානේ මායාකාරයෙක් කියලා පේනවනේ බල්ලගේ උපමාවේ. නේද? ඇහැ නිසා ඉපදුන විඥානේ මායාවක් නේ කරලා තියෙන්නේ බල්ලව රවට්ටලානේ. අපිවත් රවට්ටනවනේ ওই විදිහට. අපිට පේන්නේ නැති එක වෙනම කතාවක්. දැන් බල්ලා දන්නේ නැහැ නේ බල්ලා රැවටුණා කියලා. බල්ලා රැවටුණා කියලා දැනගන්නේ කවද්ද? ගේ ප්‍රඥාව වැඩුණ දවසට. ඔය මේ මුලාවක් නේ. කියලා දැනගත්තු දවස. එතකොට අපේ අවබෝධය වැඩුණ දවසට අපිත් ඔය ඇහැට මුලා වෙලා හිටියා නේද කියලා අවබෝධ කරගත්තු දවසට අපිට පේයි. නේද? අර මුලා වෙලා නේ හිටියේ. මේ ලෝකයක් පිළි අරන් ওই ලෝකෙ එක්කනේ මේ ඇලීම් ගැටීම් ඇති කරගෙන අපි තරහ ගත්තේ ඇලීම් ඇති කරගත්තේ. දැන් බල්ලගේ සිද්ධියෙන් අපිට පේනවා නේද උගේ මුලාව හින්දා ලෝකෙ පිළි අරගෙන ඇලිලා ගැටිලා. නන්න තරහ ආරක්. දැන් මෙහෙමයි මේක සතර මහා ධාතුද නැද්ද කියලා කියන්න මොකෙන්ද? කාගෙන් හරි අහගන්නවා මිසක් අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න විදිහක් තියනවද? ඇහෙන් බැලුවට බැයි නම් ප්‍රත්‍යක්ෂ කරගන්න. කනෙන් ඇහුවටත් බැ. නේද? මේ හැදෙන විඥාන හයෙන් එකකින්වත් බැ. එතකොට විඥාණයට අහු නොවන ප්‍රඥා ඇසෙන්න තමයි ඕක දැනගන්නේ. ප්‍රඥායස දීර්ඝ කරගන්න. දැන් අපිට අර ඇහෙන් පේන දේ නෙමෙයි දැන් බල්ලා වතුරට එබෙනකොට ඌගේ විඥාණයෙන් කියපු දේ නෙවෙයි ඌ පිළිගත්තේ. ඌගේ ප්‍රඥාව වැඩුණ දවසකට ඌ මුලා වෙන්නේ නැහැ. ඉතින් ප්‍රඥායසෙන් තමයි ඇහැ කරන මුලාව අවබෝධ කරගන්න. ඇටසකිල්ල ඉතින් අට්ටික සංඥාව හැබැයි ඒක රහත් වීමම නෙවෙයි. ඇටසකිල්ලක් තියනවා කියන්නේත් ලෝකෙට අයිති දෙයක්. ඇටසකිල්ලක් ගියා කියලා දැනගත්තේ කවුද? ඒ තියනවා මෝහය එතනක් තියෙන. හැබැයි අර යම් කිසි මට්ටමකින් මුලාවෙන් මිදිලා. හැබැයි පෙනීමට අමතරව රූපයක් පැනවීම තියෙන. දිත්තේ දිත්තමත් නැන්නේ. දිත්තේ දිට්ටමත් නැන්නම් දැකීම විතරයි ලෝකයක් පණවන්නේ. ඉතින් බාහියට දීප උපදේශය තමයි බාහිය දිත්තේ දිට්ටමත් නැන් වෙන්න. එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි කියලා කියනවා. දැන් තේරෙනවා ඇති මේ කියන දේ. දැන් බල්ලාගේ උපමාව ගන්න. දිත්තේ දිට්ටමත් නැන් වුණා නම් ඒ නිසා ඔබ පිහිටන්නේ නැහැ. බාහිර දේ නිසා ඔබ පිහිටන්නේ නැහැ. බාහිර දේ අත්දකින්න කෙනෙක් ඉන්නවා කියලා පිහිටන්නේ නැහැ. එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි. එයින් නොපිහිටන්නේ එහිද නොපිහිටයි. රූපය ඇතුලේ ඉන්නවා කියලා අදහසකුත් එන්නේ. ඊළඟට මෙහිත් නොපිහිටයි. එතන රැවටුන්නේ නැත්නම් දිත්තේ දික්කමත් තන් වුණා නම් ඔබ කියලා කෙනෙක් මෙහිත් නොපිහිටයි. මෙහි කියන්නේ තමන් ඉන්න. ඇස. මගේ ඇහැ කියලාවත් පිහිටන්නේ නැහැ. ඇයි දකින්න දෙයක් නැත්නම් දකින්න ඇහැක් අවශ්‍ය වෙන්නේ නැහැ. නේද? එතකොට මෙහිත් නොපිහිටයි එච්චර විතරන්නේ තවත් කියන. ওই දෙක අතරත් කොහෙවත් පිහිටන්නේ නැහැ. කියන්නේ සක්කාය දිට්ඨියක් කොහෙවත් පිහිටන්නේ නැහැ. දැකීම දැකීම මාත්‍රයක් පමණයි. ඒක අර හේතු ප්‍රත්‍යයෙන් සිද්ධ වෙච්ච ක්‍රියාවක් විතරයි. ඒ නිසා එළියේ පිහිටන්නේත් නැහැ. මෙහි පිහිටන්නේත් නැහැ. ওই දෙක අතර කොහෙවත් පිහිටන්නේ නැහැ. ඕක අර කෙලෙස් මට්ටමින් මිදීමක් විතරයි. ඇලීම් ගැටීම් වලින් මිදීමක් යටපත් කිරීමක් විතරයි. ඒකට ඒක ඇත්තටම සමතේ කෑල්ල. හිත එකඟ කිරීමක් විතරයි ඒක. නැතුව ඒක හරියට අර දැන් බල්ලා අර වතුරේ ඉන්න බල්ලා දිහා බලාගෙන හිත එකඟ කරගන්න පුළුවන්. ඔය ඉන්නේ ඇටසකිල්ල ඇටසකිල්ලක් කියලා පුරුදු කළොත් ඌට ඇටසකිල්ලක් වෙයි. හැබැයි ඇටසකිල්ල දකින්න මම ඉන්නවා කියන මෝහය තාම තියෙනවා. අවිද්‍යාව තියෙනවා, මුලාව තියෙනවා. හරි. ඒක ඇලීම් ගැටීම් ඇති වෙන මට්ටමින් විතරයි අර පොඩි අඩුවක් වෙලා තියෙන්නේ. එතකොට ඇලීම් ගැටීම් විතරක් නෙමෙයි මෝහය. මුලාව දුරු වෙන්න නම් සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕන. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? දුක දුකට හේතුව දුක්ඛ නිරෝධේ මාර්ගය. එහෙම නැත්නම් ලෝකය ලෝකයට හේතුව ලෝක නිරෝධේ මාර්ගය. රූපය රූප සමුදය රූප නිරෝධේ. ඔන්නව දකින්න කෙනා තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්නේ. කුසලයේ කුසල මූලයේ අකුසලයේ අකුසල මූලයේ. ඔව් එහෙමත් තියෙනවා. දැන් කුසල අකුසල් අවිද්‍යාව තියෙනවා. අර වතුරේ ඉන්න බල්ලා නිසා කුසල් කරගන්නත් පුළුවන් අකුසල් කරගන්නත්. ඌත් එක්ක තරහ අරන් අකුසල් කරගන්නත් පුළුවන්. ඌ බඩගින්නේ ඉන්නේ මූට කන්න ටිකක් දෙන්න ඕන කියලා කුසල් කරගන්නත් පුළුවන්. ඒ දෙකෙන් කොයික කළත් සසරේ යන. හරි. සසරේ මිදෙන මාර්ගය වෙන්නේ මේ හේතු ප්‍රත්‍ය යෙදුන හින්දමයි කොහොම හිතෙන්නේ. ඒ බල්ලාගේ මට්ටම. ඒ බල්ලාගේ හේතු ප්‍රත්‍ය අපිට යෙදෙන්නේ නැහැ. ඒකට අන්න නිරෝධයි. ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද කියලා අන්න පේනවා. හරි. බාහිර ලෝකේ. මේ වතුරේ පිහිටන බල්ලා ඇති වෙන්නේ ඇයි කියලාත් පේනවා, නිරෝධ වෙන්නේ ඇයි කියලාත් පේනවා. නේද? කියන්නේ ලෝකය මොකද්ද කියලා පේනවා, ලෝක සමුදය පේනවා. ඒ සමුදය යෙදුන් නැත්නම් අපේ මට්ටම. නිරෝධ. බල්ලෙක් අපිට පිහිටන්නේ නැහැ, නිරෝධයි. එහෙනම් දැන් බල්ලා හොයා ගන්න ඕන ওই නිරෝධ කරන මාර්ගය. එතකොට තමයි ප්‍රඥාව වැඩෙන්නේ, විඥාණයෙන් මවන ලෝකෙන් මිදෙන්න පුළුවන් වෙයි. සිතුවිල්ල නවත්තන්න නම් මේකේ පටිච්ච සමුප්පන්න බව දකින්න ඕනේ. දැන් අතන ඉන්නේ පටිච්ච සමුප්පන්න බල්ලෙක් කියලා අවබෝධයක් එනවා නේද? හේතු ප්‍රත්‍යයන් යෙදුන නිසා නේද බල්ලෙක් හටගත්තේ. ඒ වගේ තමයි අපෙත් ඇහි ක්‍රියාකාරීත්වය නිසා යෙදුන හේතු ප්‍රත්‍යයන් නිසා තමයි අය බාහිර රූපයක් පෙනෙන්නේ. ඒ හේතු ප්‍රත්‍යයන් යෙදුන් නැත්නම් බාහිර රූපේ පණවන්නේ නැහැ. දැකීම දැකීම විතරක් වෙනවා. හරි. ඒකයි කියන්නේ මෙතන පටිච්ච සමුප්පාදය දකින්න. පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් තියෙනවා. මේ හේතු ප්‍රත්‍යයන් යෙදෙනකොට මෙහෙම පෙන්නුම් කරනවා. මේ හේතු ප්‍රත්‍යයන් යෙදෙන්නේ නැති වෙනකොට පෙන්නුම් කරන්නේ නැහැ නිරෝධේ. එතකොට පටිච්ච සමුප්පාදය දකින කෙනා ධර්මයේ දකින. ලෝකෝත්තර මාර්ගයට වැටෙන. ලෝකෙන් මිදෙන මාර්ගය දැන් තියෙනවා කියලා පේනවා නේද? මේ ආයතනයේ හින්දා අපි මුලා වෙලා හදාගත්තු ලෝකයක් තියෙනවා. ඒ මුලාවෙන් මිදෙනකොට හේතුප්‍රත්‍ය නැත්තම් පටිච්ච සමුප්පන්න බව දකිනකොට ඒ මවාගත්තු ලෝකෙන් එතර වීමේ මාර්ගිකුත් තියෙනවා. ඒකයි ඔය ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එකෙන් පටන් අරන් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෝකෙන් එතර වීමේ දැකීම පටන් අරන් ඒක ඊළඟට මාර්ගයක් වඩන්න පුළුවන්. සම්මා දිට්ඨිය මුල් කරගෙන වැඩෙන මාර්ගයක් තියෙනවා. හොඳයි අපි අවසන් කරමු. දේ ඔතන තියෙනවා පටිච්ච සමුප්පාදය තියෙනවා පංච උපාදානස්කන්ධය තියෙනවා චතුරාර්ය සත්‍යය තියෙනවා. හරි. ඔය කියපු දේ තුල අපේ ආයතනයක් වැඩ කිරීම තුල ඔව් මුලා වීමෙන්මයි පංච උපාදානස්කන්ධය හටගන්නේ. ඒ බල්ලගේ මට්ටම. බාහිර ලෝකේ හටගන්නේ. ඒ හටගන්නේ දුක. මොකද පංච උපාදානස්කන්ධය කියන්නේ දුක. ඒකට දුකට හේතුව දකින්න ඕන, දුක්ඛ නිරෝධය දකින්න ඕන. මාර්ගයේ එතකොට තමයි එළි වෙන්නේ. ඒ කියන්නේ ඔය සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය තමයි ඔය ඇති වෙන්නේ. ඒ දැක්ම ඇති වුණොත් තමයි ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ. ඒකට ඒ සම්මා දිට්ඨිය ඇති වුණොත් Tamanට සතුටු වෙන්න පුළුවන්. ඔන්න ලෝකෝත්තර මාර්ගයට වැටුණා. ධර්මය අවබෝධ කරන මාර්ගයට වැටුණා. පටිච්ච සමුප්පාදය දකින මාර්ගයට වැටුණා. ආර්ය මාර්ගයට වැටුණා. එහෙම වුණත් ආයේ අපාගත වෙන්නේ නැහැ. ඔන්න ඕකට තමයි මේ බුදුදහමක් අහලා පුළුවන් නම් පත් වෙන්න ඕන. හරි? හොඳයි. ඒ අවබෝධය ගන්න තමන් ආය ආයේ මෙනෙහි කරන්න. එතකොට මේ කාලය තුල අපි කුසල් සම්භාරයක් රැස් කරගත්තා. ඒවා මහානිසංස කුසල්. ඒ කියන්නේ නිවන් අවබෝධ කරගන්න කම්ම ප්‍රතිඵල දෙන්න පුළුවන් ශක්තියක් තියෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන දෙවිව දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරනසේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයක් කරන කර්ම විපාකයක් ඒ දුකක් ඇති වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙම අපව ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙ ඉන්නවනම් නරක තැනක උත්පත්තියක් ලැබලා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපි ප්‍රාර්ථනාව කරන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් අපිට මේ නිවන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. නිවන් මාර්ගයේ පෙන්වලා දෙන කල්‍යාණ මිත්‍රයන්ම ඇසුරු කරන්න ලැබේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඊළඟට මේ අවිද්‍යාව හින්දා කරන සංඛාර දැන් පේනව නේද? ආයතන හයෙන් අපි අවිද්‍යාව නිසා සංඛාර කරන ලෝකයක් හදන. ඒ සබ්බේ සංඛාරා, ඒ හදන දේවල් අනිත්‍යයි. ඒ හිත හැදෙනකොට හැදුණා, ඊළඟ හිත හැදෙනකොට ඒක නිරෝධයි. නැති වුණා නැති වුණා. ඒකට සබ්බේ සංඛාරා අනිත්‍යාති බව අවබෝධ වෙනවා. ඒ බව දකින්න නැති වෙනකොට අපි ඒ නිසා දුකටපත් වෙන බව, සබ්බේ සංඛාරා දුක්ඛාති බව ඇත්ත ඇති හැටියට අවබෝධ වෙනවා. ඊළඟට ඕවයින් අපි මනසට හදලා දෙන ධර්මතා, ඒකනේ ආය ආය මතක් කරගන්න. නේද? අර වතුරේ ඉන්න බල්ලා ධර්මතාවයක් ඊළඟට ඌ මතක් කර කර තරහ ගන්න, කර්ම කරන. එතකොට මේ සබ්බේ ධම්මා ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. මොකද ඕක එළියට අද්දික් කරන්න දෙයක් නෙවෙයි, තමන්ගේ මනසෙම හදපු දෙයක්. එතකොට අභ්‍යන්තර බාහිර බෙදලා ආත්ම හැඟීම එන්නේ නැහැ. සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ නැහැ. ඒකට මේ හිතට අරමුණු වෙන හැම ධර්මතාවයක්ම නාම රූපයක් විතරයි. ඒවයි ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනත්තාති බව ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න. එතකොට තමයි ඔය නිසා මුලාව වෙලා ඇති කරගන්න දුක අතාරින්නේ. යත නිබ්බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට විසුද්ධියට මාර්ගය වෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වාං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වාං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වාං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.